අත්වන දවස අවසානයි. තව ඔබට පුහුණුවීමට ඉතිරිවී ඇත්තේ දවස් තුනයි. නමුත් ඉතා උනන්දුවෙන් පුහුණුවීමට ඉතිරිවී ඇත්තේ දවස් දෙකක් පමණයි. ඊට හේතුව ධාවන දවස උදෑසන 8 සිට 9 දක්වා පැවැත්වෙන සමුහ භාවනාවෙන් පසුව ඔබ මෛත්‍රී භාවනාව පුහුණුවීමෙන් අනතුරුව උතුම් නිශ්ශබ්දතාවය පවත්වා ගැනීම අවසන් වීමයි. ඉන් පසු තවදුරටත් පවතින්නේ උතුම් නිශ්ශබ්දතාවය නෙවෙයි, උතුම් කතාබහයි. උතුම් වුණත් නැතත් කතාව කතාවමයි. කතා කිරීමයි උනන්දුවෙන් භාවනා කිරීමයි එකට පවත්වා ගන්න බෑ. ඒ දෙක එකට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ධාවන දවසේ උනන්දුවෙන් ගැඹුරින් භාවනාව යෙදෙන්න බෑ. ඒත් ඒ දවස ඉතාම වැදගත් දවසක්. ඔබ දවස් 9ක්ම සිත ගැඹුරු ශල්‍ය කර්මයකට භාජනය කළා. හිං හටගත් ගැඹුරු තුවාලයට යම් සිසිල් ආලේපයක් තැවරීම අවශ්‍යයි. ධාවන දවසේ ඔබ ඉගෙන ගන්නා මෛත්‍රී භාවනාව තුවාලය මත තවරණ සිසිල් ආලේපයක් හා සමානයි. ඊට අමතරව දවස් 9ක් තිස්සේ උතුම් නිශ්ශබ්දතාවය ආරක්ෂා කර ගනිමින් සිතේ ගැඹුරු ශල්‍ය කර්මයක් කරලා එක්වරම බාහිර ලෝකයේ සමග සම්බන්ධ වීමේදී සමහර පුද්ගලයින්ට දරාගත නොහැකි කම්පනයක්, පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ධාවන දවස ඔබේ ඒ අපහසුතා ලිහිල් කරන දවසක්. ඉන්පසු 11 වන දවසේදී ඔබට බාහිර ලෝකයට හොඳින් මුහුණ දීමට හැකි වෙනවා. මේ නිසා උනන්දුවෙන් ගැඹුරින් භාවනා කළ හැක්කේ ඉදිරි දවස් දෙකේ පමණයි. බුදුරජාන් වහන්සේට ඔබෙන් ඕනෑ කළේ නොකඩවාම භාවනා කිරීමයි. මේ භාවනා ක්‍රමය සම්බන්ධව සලකන විට ජයග්‍රහණය ලබා ගැනීමේ රහස අඛණ්ඩව පුහුණු වීමයි. යෝගීන් දවස් 20, 30, 45 වැනි දීර්ඝ පාඨමාලාවලට ආවිට ඔවුන් නොකඩවාම පුහුණු වෙනවා. ඔබට නම් වරින් වර විවේක කාලය තියෙනවා. නමුත් දීර්ඝකාලීන පාඨමාලාව යෝගීන්ට නම් විවේක කාලයක් නැහැ. ඔබත් නොකඩවාම අඛණ්ඩව පුහුණු වන ආකාරය ඉගෙන ගත යුතුයි. ඒ නිසා මේ දවස් දෙකේදී නොකඩවා අඛණ්ඩව පුහුණු වන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. භාවනාවේ යෙදී සිටින කාලය තුලදී ඔබ ඇස් වසාගෙන භාවනා කරනවා. නමුත් දැන් ඔබට විවේක කාලය තවදුරටත් විවේක කාලයක් නොවේයි. ඇස් අරගෙන සක්මන් කරන විටත්, නිශ්ශබ්දව විවේකීව සිටින විටත්, අඛණ්ඩව ඔබ සතියෙන්, සිහියෙන්, ශාරීරික මට්ටමින් කරන සෑම ක්‍රියාවක් ගැනම සිහිය පවත්වා ගන්න. භාවනා ශාලාවට, නේවාසිකාගාරයට, දාන ශාලාවට යන විටත් ඔබ සිහියෙන්, ආහාර ගන්නා විටත් සිහියෙන්, නාන විටත් සිහියෙන්, නිශ්ශබ්ද විවේකීව ඉන්න විටත් සිහියෙන්. ඒ සමගම මේ හැම අවස්ථාවකදීම ශරීරයේ කොතැනක හෝ පවතින කිසියම් හෝ සංවේදනාවක් සම්බන්ධවත් සිහියෙන් සිටීමට අතපසු කරන්න එපා. ඒක ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වදාළ දේ පිළිබඳව ජනතාව හරියට තේරුම්ගෙන නැති නිසා සක්මන් කරන විට ඒ අය සක්මන් කිරීමට පමණක් අවධානය යොමු කරනවා. ඇවිදිනවා ඇවිදිනවා කියා ඇවිදින බව දැනගැනීම පමණයි කරන්නේ. ඒකනුත් ප්‍රයෝජනයක් තියෙනවා තමයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ඉගැන්වීම නෙමෙයි. උන්වහන්සේ ඉගැන්වුවේ සෑම විටම එක්කෝ සංවේදනා පිළිබඳව, නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සතියෙන් සිටීමටයි. ඔබට සංවේදනා මගහැරුණොත් සිතේ ගැඹුරම මට්ටම ඔබට මගහැරෙනවා. ඔබට සිතේ ගැඹුරම කොටස නිවැරදි කරගත හැකි වන්නේ සිතේ ගැඹුරම කොටසේ හැසිරීම රටාව වෙනස් කර ගැනීමෙන්. ඒ සඳහා සංවේදනා පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාම වැදගත්. නමුත් ඔබ ඇවිදිමින් සිටින විට මුළු ශරීරය පුරාම නිතරම පවතින සංවේදනා දැනගැනීමට දැමම නොහැකි වෙන්න පුළුවන්. ඒ සියල්ල මේ මට්ටමේදී දැනගැනීමට නොහැකි වුණත් දැනට ශරීරයේ සෙලවෙන කොටස්වල පමණක්වත් මතුවෙන සංවේදනා දැනගන්න. ඇවිදින විට ඔබේ පාදවල දැනෙන සංවේදනා දැනගන්න. ආහාර ගන්නා විට අතේ ඇඟිලි තුඩුවල දැනෙන සංවේදනා දැනගන්න. ආහාර කටේ ස්පර්ශ වන විට තොල්වල, විදුරු මස්වල, දිවෙහි දැනෙන සංවේදනා ගැනත්, ගිලින අවස්ථාවේදී උගුරෙහි දැනෙන සංවේදනා ගැනත් සිහියෙන් ඉන්න. සෙලවෙන සෑම කොටසකම සංවේදනාවක් ඔබට දැනෙනවා. සමහර අවස්ථාවලදී මෙසේ සෙලවෙන කොටසක සංවේදනා දැනෙන්නේ නැත්නම් ශරීරයේ කොතැනක හෝ දැනෙන සංවේදනාවකට අවධානය යොමු කරන්න. වැදගත් වෙන්නේ ඔබ ශාරීරිකව කරමින් සිටින ක්‍රියාවත් සමගම නිතරම ශරීරයේ කුමන හෝ කොටසක දැනෙන මොන විදියේ හෝ සංවේදනාවක් පිළිබඳව සිහියෙන් සිටීමයි. ඒ ගැන සිහියෙන් සිටීමයි. මෙසේ කරන්නේ විවේක කාලවලදී. මෙසේ ඔබ නොකඩවාම සතියෙන් ඉන්නවා. වාඩි වී භාවනා කරන කාලය තුළදී ඇස් වසාගෙන අනුපිළිවෙලින් සිත ගමන් කරවමින් භාවනා කරනවා. අනෙක් වෙලාවලදී ඇස් ඇරගෙන ශාරීරික මට්ටමින් කළ යුතු සෑම කටයුත්තක්ම සිහියෙන් කරන නිසාත්, ශරීරයේ කොතැනක හෝ දැනෙන සංවේදනා පිළිබඳව සිහියෙන් සිටින නිසාත් ඔබ අඛණ්ඩව භාවනාවෙන්මයි ඉන්නේ. රාත්‍රී කාලයේ ඔබ නිදා ගැනීමට යන විට ඇස් වසාගෙන ඇඳේ දිගා වී ශරීරයේ සෑම සෙලවීමක් කෙරෙහිම සිහියෙන් ඉන්න. ඔබට එක ඇලයකට හැරෙන්න හිතනවා නම් ඔබ ඒ ගැන දැනුවත්ව හැරෙනවා. අනික් පැත්තට හැරෙනවා නම් ඒ ගැනත් දැනුවත්ව හැරෙනවා. ශාරීරිකව සිදුකරන සෑම ක්‍රියාවක් කෙරෙහිම සිහියෙන් ඉන්නවා. ඒ සමගම දැනෙන සංවේදනා පිළිබඳවත් සිහියෙන් ඉන්නවා. මේදී හිසේ සිට දෙපාවලටත්, දෙපාවල සිට හිසටත් පිළිවෙලින් සිත ගමන් කරවීම අවශ්‍යම නැහැ. ඔබ ඇඳේ වැතිරී සිටිනවා. ශරීරයේ කොතැනක හෝ සංවේදනාවක් මතුවුණොත් ඒ ගැනත් සිහියෙන් ඉන්නවා. ශරීරයේ කොතැනක හෝ දැනෙන සංවේදනා ගැන සිහියෙන් සිටින විට ඔබ නින්දට වැටෙනවා. බොහොම හොඳයි. රාත්‍රිය තියෙන නිදා ගැනීමටයි. පසුදා අවදි වන විට ඔබට සංවේදනා දැනෙනවා. නැවත ඔබ සංවේදනා පිළිබඳව දැනුවත් වෙනවා. ඉතා උනන්දුවෙන් භාවනාව යෙදෙන යෝගියෙකුට ඇතැම් අවස්ථාවල ගැඹුරු නින්දක් නොලැබීමට ඉඩ තියෙනවා. නින්දත් නොනින්දත් අතර ඉන්න පුළුවන්. බොහොම හොඳයි. ඇතැම් කෙනෙකුට මුළු රාත්‍රිය පුරාම නින්ද නොයන්නත් පුළුවන්. ඒකත් බොහොම හොඳයි. මුළු රාත්‍රියේම නින්දක් නැහැ. නමුත් ඇස් වසාගෙන වැතිරී ඉන්න. නින්ද නොගියට කමක් නැහැ. ඔබ ඉන්නේ සංවේදනා ගැන දැනුවත්ව භාවනාවෙන්මයි. නින්ද නොයන විට ඔබ මෙලෙස කනස්සල වුණොත්, අනේ නින්ද යන්නේ නැහනේ, රෑ 12යි, නින්ද යන්නේ නැහනේ, දැන් 1:00, තාමත් නින්ද යන්නේ නැහනේ, දැන් 2යි, ඒත් නින්ද යන්නේ නැහනේ, මෙසේ සිත නොසන්සුන් කරගත්තොත් පසුදින උදේට අවදි වෙන්නේ ඔබ ලෙඩෙක් වෙලයි. එසේ කනස්සල්ලෙන් අවදි වුණොත් එයින් පේන්නේ ඔබ විපස්සනාව පුහුණු වීමට නොදන්නා කෙනෙක් බවයි. සංවේදනා ගැන දැනුවත්ව සිටියත්, සංවේදනා නොදැනෙන විට හුස්ම ගැන දැනුවත්ව සිටියත්, ඔබ සිත පවත්වා ගන්නේ අනිත්‍යතාව පිළිබඳ අවබෝධයෙන් උපේක්ෂා සහගතවයි. එවිට ඔබ පසුදින අවදි වන්නේ තද නින්දක් ලැබුවාසේ බොහොම ප්‍රබෝධමත් ලෙසයි. ස්වභාව ධර්මයේ අනුව නම් නින්දක් අවශ්‍ය වෙන්නේ ශරීරයට විවේකය ලබා දීමටත්, දවස පුරාම කාර්යබහුලව පවතින සිතටත් විවේකයක් ලබා දීමටයි. ඒ නිසා රාත්‍රී කාලයේ වාඩි වී භාවනා කරන්න එපා. හාන්සි වී ඉන්න. එවිට ඔබේ ශරීරයට සම්පූර්ණ විවේකය ලැබෙනවා. සතිමත්ව උපේක්ෂා සහගතව සිත තබා ගන්නා විට සිතටත් සම්පූර්ණ විවේකය ලැබෙනවා. එවිට ගතත් සිතත් පවතින්නේ බොහෝම විවේකීවයි. එවිට නින්දෙන් ඔබ අපේක්ෂා කළ දේ ඉෂ්ට වෙනවා. සිතට හා ගතට සම්පූර්ණ විවේකයක් ලැබෙන නිසා ඊළඟ දවසේ ඔබ නැගිටින්නේ ඉතාමත් ප්‍රබෝධමත්වයි. ඉන්දියාවේ ආගමික පොත්පත්වල අවස්ථා තුනක් ගැන සඳහන් වෙනවා. එක්කෝ කෙනෙක් අවදි වී සිටිනවා, එසේ නැත්නම් නින්දේ පසු වෙනවා, එසේත් නැත්නම් සිහින දකින අවස්ථාවේ පසු වෙනවා. නමුත් යෝගීන් සම්බන්ධව නම් හතරවැනි අවස්ථාවකුත් තියෙනවා. ඒ විපස්සනාවෙන් ඉන්න අවස්ථාවයි. මෙහිදී නොයෙකුත් ආසන හා ප්‍රාණයාම යනාදී ව්‍යායාමවල යෙදෙන අය යෝගීන් වශයෙන් හඳුන්වන්නේ නැහැ. ඒ අය යෝගීන් නෙවෙයි. පරම සත්‍ය අවබෝධ කර ගැනීමට ක්‍රියා කරන පුද්ගලයා යෝගියෙක්, විපස්සනා යෝගියෙක්. ඔබ මේ ආකාරයෙන් අවදියෙන් සිටින අවස්ථා ඉතාම වැදගත් වටිනා අවස්ථාවන් වෙනවා. ඔබ අවදි වී සිටින්නේ රෝගියෙක් ලෙස නෙමෙයි. ඔබ අවදි වී සිටින්නේ සංවේදනාවල පවතින පරම සත්‍ය පිළිබඳව දැනුවත් වෙමිනුයි. එවිට ඔබ සිතේ පූර්ණ උපේක්ෂාව පවත්වා ගන්නවා. බොහෝ ආගමික පොත්පත්වල මෙය ලෙස පැහැදිලි කරනවා. මුළු ලොවම නින්දේ පසු වෙද්දී යෝගියා අවදියෙන් එසේ අවදියෙන් සිටින්නේ සංවේදනා ගැනයි. එනම් ඇතුළත පවතින සත්‍යතාවය ගැනයි. යෝගීන් අවදියෙන් සිටිනවා කීව නිසා මම විදර්ශනා යෝගියෙක්. මමත් නිදාගන්නේ නැහැ. මුළු ලෝකෙම නිදාගත්තු දෙන් මම අවදි වී සිටිනවා. මෙහෙම හිතලා ඔබත් රැට නිදාගන්නේ නැතුව ඉන්න එපා. එය එක්තරා අන්තයකට යාමක්. ඔබට ස්වාභාවිකවම නිදිමත දැනෙනවා නම් නිදාගන්න. ඔබට නිදිමත දැනෙන්නේ නැති විට සංවේදනා පිළිබඳව සතියෙන් සහ උපේක්ෂාවෙන් සිටිනවා නම් සිත කරදර කරගන්න අවශ්‍ය නැහැ. බියක් චක්තියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබේ කාර්යයට කරනවා. සංවේදනා මට්ටමින් ඔබ පරම සත්‍ය පිළිබඳව දැනගන්නවා. එපමණයි. ඒ වාට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔබ උපේක්ෂා සහගතව සිටිනවා. එවිට ඔබ සිතට සම්පූර්ණ විවේකය දෙනවා. ශරීරයටද සම්පූර්ණ විවේකය දෙනවා. මේ ආකාරයෙන් ඉතිරි දවස් දෙකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. බුදුරජාන් වහන්සේ වදාළ පරිදි රත්තින් දිව මතන්දිතෝ දිවා රාත්‍රී පුහුණු වීමට පුරුදු වන්න. ඔබට මෙසේ කළ නොහැකි වන්නේ ඉතා ගැඹුරු නින්දෙදි පමණයි. ඒකට කරන්න දෙයක් නැහැ. එතෙක් අඛණ්ඩව දිවා රාත්‍රියේ පුහුණු වන්න. ඉතිරි දවස් දෙක තුළ තවදුරටත් ඉතා ගැඹුරෙන් ශල්‍ය කර්මයේ යෙදෙමින් ඔබේ දැඩි දුක්ඛිත බවට හේතු වන්නා වූ සිත පත්ලේ මුල් බැසගෙන ඇති සංඛාර ඉවතට ඒමට ඉඩ හරින්න. ඒ සංඛාරයන්ගෙන් නිදහස් වීමට මේ ඉතාම අනගිය අවස්ථාවක්. ඔබ මේ කරුණ ලබන අඛණ්ඩ පුහුණුව ඒ සඳහා බොහොම උපකාරී වෙනවා. කරදර බාධක එන්න පුළුවන්. නමුත් දැන් මේ වන විට හත් දවසක් පුහුණු වී ඒවාට මුහුණ දීමේ ශක්තිය ඔබ සතුව තියෙනවා. ඒවාට මුහුණ දීමට තරම් ඔබ ශක්තිමත්. හිත කනස්සල්ලට පත් කරගන්න එපා. දැඩි බාධක ආවත් ඒවට ඔබව දැන් නොසන්සුන් කරවන්න අපහසුයි. අර සතුරන් පස් දෙනා නීවරණ පහ තවමත් තියෙනවා. නමුත් ඒවා අනුක්‍රමයෙන් දුර්වල බවට පත්වෙනවා. ඒ වගේම ඔබට මිතුරන් පස් දෙනෙකුත් ඉන්නවා. ඒ මිතුරන් ඉතාම වටිනවා. ඒ මිතුරන් සමග ඉන්න. ඔවුන් ඔබට බොහෝ උපකාර කරන බව ඔබට දැනේවි. මේ මිතුරන් ඇත්තටම උපකාරී වෙන්නේ ඔවුන්ගේ පවිත්‍රතාවය පවත්වා ගන්නවා නම් පමණයි. ඒ මිතුරන්ගේ පවිත්‍රතාවය ගිලිහි ගිය විට ඒ අයම අපේ සතුරන් බවට පත්වෙනවා. එවිට ඒ අය බොහෝම හානිකර වෙනවා. මේ යාළුවන් කවුද? ඔවුන්ගේ පවිත්‍රතාවය කුමක්ද කියා අපි තේරුම් ගනිමු. අපට සිටින මිතුරන් පස් දෙනාගෙන් පළමු යන්න ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධා යනු භක්තියයි විශ්වාසයයි. භක්තියයි විශ්වාසයයි. ශ්‍රද්ධාව ඉතාම වැදගත් මිත්‍රයෙක්. කෙනෙක් පුහුණු කරන දේ පිළිබඳව තමන්ට විශ්වාසයක් පැහැදීමක් නැත්නම් පුහුණුව නියමාකාරයෙන් කරන්නේ කොහොමද? සෑම විටම සැකයක් පවතී නම් විශ්වාසයක් නොපවතී නම් එවිට යමක් කළ නොහැකි. ඒ නිසා විශ්වාසය තිබිය යුතුමයි. දැනට දවස් 7ක් අවසන් වෙලා මේ වන විට ඔබට මේ මාර්ගය භාවනා ක්‍රමය පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුයි. වඩාත් හොඳින් පුහුණු වීමට හැකිවිය යුතුයි. නමුත් මෙය අන්ධභක්තියකින් ඇති කරගත් අන්ධවිශ්වාසයක් වුණොත් එය බලවත් සතුරෙක් බවට පත්වෙනවා. අන්ධවිශ්වාසය අන්ධභක්තිය කිසිසේත්ම උපකාරී වෙන්නේ නැහැ. ඒවා විශාල සතුරන්. ඒ නිසා ඒවට අන්ධවිශ්වාසයන් වීමට ඉඩ දෙන්න එපා. මේ මිතුරන් පස් දෙනාම අන්ධ නම් ඒවායින් ප්‍රයෝජනයක් නැහැ. ඒවා කොහොමටවත් උපකාරී වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව අන්ධ ශ්‍රද්ධාවක් අන්ධ විශ්වාසයක් නොවීමට ඒවා සමග ප්‍රඥාවද තිබිය යුතුයි. සෑම මිතුරෙක් සමගම ප්‍රඥාව තිබිය යුතුයි. එවිට ඔබ එක් එක් මිත්‍රයාගේ පවිත්‍රත්වය තේරුම් ගන්නවා. ශ්‍රද්ධාවේ පවිත්‍රතාවය ඇති වෙන්නේ ශ්‍රද්ධාව ප්‍රඥාවත් සමග පවතින විටයි. ප්‍රඥාව නොමැති නම් එය අන්ධ බවට පත්වෙනවා. ප්‍රඥාව අපේ ඇස් වගේයි. ශ්‍රද්ධාව අපේ කකුල් වගේයි. කකුල් තිබුණත් ඇස් පේන්නේ නැති කෙනෙක් මාර්ගයේ ඇවිදිනවා. මාර්ගයේ දුවන්නත් පුළුවන් වේවි. නමුත් ඇස් පේන්නේ නැති නිසා වැරදි මාර්ගයක යනවාදයි දන්නේ නැහැ. ඇස් පේන්නේ නැති පුද්ගලයා වලකටත් වැටිය හැකියි. ඇස් තිබුණත් කකුල් නැතිනම් මාර්ගය දකිනවා පමණයි. ගමන් කරන්න බෑ. ගමන් කරන්නේ නැහැ. ඒ තැනැත්තා මෙහෙම සිතන්න පුළුවන්. මේ මාර්ගය කදිමයි. බොහොම හොඳයි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ශ්‍රේෂ්ඨයි. ධර්මය අනර්ගයි. නමුත් එවැන්නෙක් එක පියවරක්වත් තබන්නේ නැහැ. ඊට හේතුව ශ්‍රද්ධාව, මාර්ගය පිළිබඳ විශ්වාසය පැහැදීම නැතිකමයි. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යන දෙකම වැදගත්. මේ දෙකේ සම්බන්ධතාවය විශාල ශක්තියක් ගෙන දෙනවා. හේතුව විය කරුණු විමසා බලා වෙනස දැනගෙන ගැඹුරු අවබෝධයෙන් ඥානයෙන් යුක්ත වීමයි. එමගින් ශ්‍රද්ධාවේ හරය කුමක්ද යන්නත් අපට දැනගත හැකි වෙනවා. එවිට යමක් පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්නේ අන්ධ භක්තියකින් නෙවෙයි. ශ්‍රද්ධාවේ හරය කුමක්ද? කෙනෙකුට ඕනෑම කෙනෙක් පිළිබඳව භක්තියක් තිබිය හැකි. එය දෙවියෙක්, දෙවඟනක්, විමුක්තියට පත් උතුම් පුද්ගලයෙක් හෝ ඕනෑම පුද්ගලයෙක් හෝ සම්බන්ධව විය හැකියි. ඒ පුද්ගලයා සම්බන්ධව ඔබට භක්තියක් පවතින්නේ ඇයි? ඊට හේතුව ඒ පුද්ගලයා ඔබට උතුම් පුද්ගලයෙක් වීමයි. ඔහු හෝ ඇය සතුව යම් යම් යහපත් ගතිගුණ තිබීමයි. භක්තිය ඇති කරගෙන තියෙන්නේ ගතිගුණවලටයි. ඒ ගතිගුණ දැකීමෙන් ඒ ගතිගුණ ඔබ තුළත් වර්ධනය කර ගැනීමට පෙළඹවීමක්, උනන්දුවක් ඇති වෙනවා. එවිට ඒ භක්තිය, ශ්‍රද්ධාව බොහොම උපකාරී වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. එසේ නැත්නම් එය උපකාරී වෙන්නේ නැහැ. ඔබ භාජනයක් අතේ තියාගෙන මෙහෙම කන්නලව කළොත්, අනේ සර්ව බලධාරී දෙවියනි, මා ගැන අනුකම්පාවෙන් මට මේක දෙන්න, දේව මෑණියනි මට අරක දෙන්න, මගේ මේ උවමනාව ඉෂ්ට කර දෙන්න, අර උවමනාව ඉෂ්ට කර දෙන්න, මේවා අන්ධ භක්තියකින් කරන දේවල්. භක්තිය, ශ්‍රද්ධාව ඇතිකරගත යුත්තේ යම් පුද්ගලයෙකුගේ ගුණ සමුදාය සැලකිල්ලට ගැනීමෙන්. ඒ ගුණ තමන් තුළත් වර්ධනය කර ගැනීමට පෙළඹීම සඳහා ඇතිකරගන්නා ශ්‍රද්ධාව ඉතාම වටිනවා. මේක උදාහරණයක්. මෙය සිදු වුණේ අවුරුදු ගණනාවකට පෙරයි. මම බුරුමයෙන් ඇවිත් ඉන්දියාවේ මුල්ම පාඨමාලා පැවැත් වූ කාලයේයි. බොහොම වයසක කාන්තාවක් පාඨමාලාවකට ආවා. ඇය ඉතා උනන්දුවෙන් පාඨමාලාවට සහභාගි වී හොඳින් භාවනාව යෙදුණා. භාවනා ක්‍රමය හොඳින් තේරුම් ගත්තා. හොඳට පුහුණුවේ යෙදී යහපත් ප්‍රතිඵල ලබා ගත්තා. නැවත ගෙදර ගිහින් අවුරුද්දක්ම උදේ සහ සවස භාවනා පුහුණුවීමේ නොකඩවා යෙදුණා. එදිනෙදා ජීවිතයේදී මේ ක්‍රමය යොදා ගත්තා. එයින් වඩාත් යහපත් ප්‍රතිඵල ලැබුණා. තව තවත් මේ භාවනා ක්‍රමයේ ධර්මයේ ස්ථාපිත වීමට අවුරුද්දකට පසු ඇය නැවතත් පාඨමාලාවකට ආවා. ඇවිත් ඇගේ සිතේ එක්තරා බියක් පවතින බව මට කිව්වා. ඒ බිය කුමක්ද? ඇය භක්තිමත්ව පුද පූජා පවත්වන කෙනෙක්. නමුත් මේක ඥාන මාර්ග, ප්‍රඥා සම්ප්‍රයුක්ත මාර්ගයක්. ඇය මෙහෙම ඇහුවා, මට තේරෙනවා මේ භාවනා ක්‍රමය අවසාන අරමුණ කරා රැගෙන යනවා. මගේ භක්තියෙන් කරන පුද පූජාවලින් ඉවත් වීමට උවමනා නැහැ. ඒක මට අවශ්‍යයි. නමුත් මේ භාවනා ක්‍රමය පුහුණු කිරීම නිසා මම මගේ භක්තියෙන් ඉවත් වේවි කියලා මට බයක් තියෙනවා. මම ඇයට කිව්වා, ඒ ගැන කරදර වෙන්න එපා. ඔබේ භක්තිය නැති වෙන්නේ නැහැ. ඔබේ භක්තිය තව තවත් ශක්තිමත් වේවි. භාවනා කරගෙන යන්න. නෑ නෑ ගෝයන්කජී, මේ වගේ භාවනා ක්‍රමයක් තුළ භක්තියට ඉඩක් නැහැ. භක්තියට ඉඩක් නැහැ. එවිට මම ඇගෙන් ඇහුවා, ආ හොඳයි, ඇත්තටම ඔබට ඔබ අදහන දෙවියන් ගැන හෝ දෙවඟන ගැන විශ්වාසයක් තියෙනවද? ඇත්තටම භක්තියක් තියෙනවද? ඇය කිව්වා, මොනව අහනවද ගෝයන්කජී, අපි සම්ප්‍රදායක් හැටියට දැඩි භක්තියකින් මේ පුද පූජා පවත්වන්නේ. අපිට මේ දෙවිවරු ගැන දැඩි විශ්වාසයක් භක්තියක් තියෙනවා. එවිට මම ඇගෙන් මෙහෙම ප්‍රශ්න කළා, ඔබ බාරහාරත් ඔප්පු කරනවද? ඉන්දියාවේ මේ බාර ඔප්පු කිරීම ඉතාම සුලභයි. බාරයක් ඔප්පු කරනවා කියන්නේ පවුලේ කිසියම් කෙනෙක් අසනීප වූ විට පවුලේ ප්‍රධානියා, මව හෝ පියා දේවාලයට ගිහින් තම අදහන දෙවියන්ට හෝ දේවතාවියට වැඳ නමස්කාර කර මෙසේ කියනවා, අනේ කරුණාබර දෙවිඳුනි, මේ කෙනා සුව කර දෙන්න. ඉන්පස මම ඔබට රස කැවිලි පූජා කරනවා. රුපියල් 5ක් වටිනා රස කැවිලි පූජා කරනවා. මේ ලෙඩා සුව කර දෙන්න. ඔබත් එවැනි බාර ඔප්පු කරනවද? ඇත්තටම ගෝයන්කජී, ඒක ඉතා බහුලව කරන දෙයක්නේ. එහෙනම් ඔබට ඔබේ දෙවියන් ගැන විශ්වාසයක් නැහැනේ. ඒ ලෙඩවුණු තැනත්තා සුව කළ පසුවයි ඔබ රුපියල් පහක් වටිනා රස කැවිලි පූජා කරන්නේ. ඔබට රුපියල් පහක තරම්වත් විශ්වාසයක් ඔබේ දෙවියන් හෝ දේව මෑණියන් ගැන නැහැනේ. සුව කිරීමට කලින් රුපියල් පහක්වත් වටිනා රස කැවිලි පූජා කරන්න ඔබ සූදානම් නැහැ. ඒක කරන්න නම් මුලින්ම ඔබේ ලෙඩා සුව කළ යුතුයි. මේක ව්‍යාපාරික භක්තියක්, බිස්නස් එකක් වගේ ගනුදෙනු කිරීමක්. යමක් ලබා ගන්නවා, ඒ වෙනුවෙන් යමක් දෙනවා. ඇත්ත වශයෙන්ම මේ නියම භක්තියක් නෙවෙයි, මේක අන්ධ භක්තියක්. ඉන් වැඩක් වෙන්නේ නැහැ. භක්තියේ නාමයෙන් ඔබ සෑම විටම යමක් බලාපොරොත්තු වෙනවා. මේ දෙවියන් හෝ දේවතාවියන් මට යමක් කළ යුතුයි. මේ විමුක්තියට පත් වූ පුද්ගලයා මට යමක් කර දිය යුතුයි. මේ සාන්තුවරයා, මේ උතුම් පුද්ගලයා මට යමක් කර දිය යුතුයි යනුවෙන් සිතනවා. නිතරම යමක් බලාපොරොත්තු වෙනවා. මේ පිරිසුදු භක්තියක් නෙමෙයි. කෙනෙක් තමා රාමා කෙරෙහි දැඩි භක්තියක් ඇති කෙනෙක් ලෙස හඳුන්වා ගන්න පුළුවන්. ඉතාමත් ශ්‍රේෂ්ඨ ගතිගුණ තිබුණු රාමා වැනි කෙනෙකුගේ අනුගාමිකයෙක් වීම ඉතාම යහපත්. ඒ ගුණ පිළිගනිමින් ඒවා ජීවිතයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම වැදගත්. එවිට එය ඉතා හොඳ භක්තියක්. නමුත් මිනිස්සු ඒක කරන්න සූදානම් නැහැ. රාමා ඉතා යහපත් ගතිගුණ තිබුණු කෙනෙක්. සමහර විට ඔහුගේ ජීවිත කතාව ඔබ අසා ඇති. රාමා පවුලේ වැඩිමහල් පුත්‍රයා. ඔහුගේ පියා තමන්ගේ බාලම බිසවගේ පුතා ඔටුන්න හිමි කුමාරයා බවට පත්කිරීමට තීරණය කර තිබුණා. ඊට හේතුව ඒ බිසවගේ ඉල්ලීම පරිදි ඇයගේ පුතාට රජකම ලබා දීමට පොරොන්දු වී තිබීමයි. අකමැත්තෙන් වුවත් වැඩිමල් පුතාවන රාමා මාලිගාවෙන් පිට වී අවුරුදු 14ක් වනගත වී සිටිය යුතු බවත්, බාලපුතාවන භරතට ඔටුන්න හිම යුතු බවත් පිය රජතුමා තීරණය කළා. රාමා ඉතාම කැමැත්තෙන් රාජධානීන් පිට වුණා. ඔහු මෙසේ සිතුවා, මගේ බාලමල්ලි රජමාලිගාවේ සියලුම සැපසම්පත් භුක්ති විඳපු ආවේ. මම වනාන්තරයේ බොහොම සතුටින් ජීවත් වෙනවා. රාමා වනාන්තරයට ගියා. ඉන්පසු පිය රජතුමා මිය ගියා. ඔටුන්න හිමි බාලකුමාරයා භරත පිය රජතුමා ගෙන තිබූ තීරණය ගැන දැන සිටියේ නැහැ. ඔහු එය දැනගත් විට බොහොම කම්පාවට පත් වුණා. ඔහු තීරණය කළා, රජකම ලැබීමට නියම උරුමක්කාරය රාමයි, මම නෙමෙයි. ඔහු වනාන්තරයට ගිහින් රාමා මුණ ගැසී මෙහෙම කිව්වා, අයියේ, රජකම උරුම මට නෙමෙයි, ඔබටයි. ඔබ නැවතත් රජමාලිගාවට යා යුතුයි. ඔටුන්න හිමි ඔබටයි. රජකම භාරගත යුත්තේ ඔබමයි. ඔබ වෙනුවෙන් මම මේ වනාන්තරයේ නවතින්නම්. අපේ පිය රජතුමා වැරදි තීරණයක් අරගෙන තියෙන්නේ. ඔහු බුද්ධිමත් තීරණයක් අරන් නැහැ. එවිට වැඩිමල් සහෝදරයා රාමා මෙහෙම කිව්වා, නෑ, මේක අපේ පිය රජතුමාගේ නියෝගයක්. ඔබ රාජකීය ජීවිතයේ සියලු සැපසම්පත් භුක්ති විඳිය යුතුයි. මානව ඉතිහාසෙ පුරා මෙවැනි ආදර්ශයක් නම් ආන ලැබෙන්නේ නැහැ. සහෝදරයන් දෙන්නෙක් මේ ආකාරයට දබර කරගන්නවා. සියලුම රජ සම්පත් ඔබ භුක්ති විඳින්න. ඒවා ඔබ භුක්ති විඳින්න. රාමා මේ ආකාරයේ පුදුමාකාර උසස් ගතිගුණ තිබුණු කෙනෙක්. යම් කෙනෙක් තුළ රාමා කරේ භක්තියක් ඇත්නම් ඒ උසස් ගතිගුණ තමා තුළත් ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතුයි. තමන් රාමාගේ හොඳ අනුගාමිකයයි කියාගන්න සහෝදරයන් දෙන්නෙක් රණ්ඩු කරමින්, කාලකෝලාල කරමින්, නඩු හබවල පැටලෙමින් ඉන්නවා. කුමක් නිසාද? බූදලය බෙදීමේදී එක්කෙනෙකුට මුදල් ටිකක් වැඩියෙන් බෙදී යාම නිසාත්, ඉඩමකින් අඟල් කීපයක් වැඩියෙන් බෙදී යාම නිසාත් රණ්ඩු කරගන්නවා. එසේ වුණත් ඔවුන් රාමාගේ ප්‍රබල අනුගාමිකයන් යයි කියාගන්නවා. අහිංසක රාමා අහසේ කුහේ හෝ සිටිනම් මේ වගේ දේවල් දකිනකොට මෙසේ සිතමින් දුකට පත්වී හඬා වැළපේවි. අනේ මේ අය මගේ අනුගාමිකයින්ද? මගේ ගතිගුණ වලින් ආභාසයක් ලබලා මගේ ගතිගුණ ඔවුන් තුළත් වර්ධනය කර ගැනීමට උනන්දුවක් නැහැනේ. ඒත් ඔවුන් මගේ අනුගාමිකයින් යයි කියාගන්නවා. මෙවැනි ආකාරයේ භක්තියකින් කිසිම පළක් නැහැ. රාමා සර්වබලධාරී දෙවි කෙනෙක් ලෙසට, සර්වබලධාරී දෙවි කෙනෙකුගේ අවතාරය ලෙසට මිනිසුන් සලකනවා. සර්වබලධාරී දෙවියන්ට අපි කරලා තියෙන දේ බලන්න. ඔව්ව අපි විශාල ලෙස අවතක්සේරු කරලා. සමහර විට ඇතම් කෙනෙක් තමාගේ නළලේ, අතේ, පපුවේ රාමා යන නම කොටා ගන්නවා. තවත් කෙනෙක් රාමා රාමා යනුවෙන් මුද්‍රණය කළ කමිස අඳිනවා. තමන් රාමාගේ හොඳ අනුගාමිකයෙක් කියලා රාමා දැනගත යුතුයයි ඔවුන් අදහස් කරනවා වෙන්න ඇති. මෙවැනි දේ කරන්නේ රාමා ඔහුගේ නම නිතරම ඇසීමට මහත් කැමැත්තෙන් සිටිනවා ඇතැයි ඔවුන් සිතන නිසාද දන්නෙත් නැහැ. මේක දැඩි උමතුවක්. ඔහු ලෝකයේ මැවුම්කරු නම් වෙන කිසිවක් නොමැතුව රාමා රාමා යන්න පමණක් ජප කරමින් සිටින ජනතාවක් පමණක්ම ඔහු විසින් අවන්නට තිබුණා. රාමා රාමා යනුවෙන් ඔහුගේ නම සෑම විටම ඇසීමට ඔහු බලවත් ආසාවක් දක්වන්නේ නම් ඔහු මොනතරම් මමත්වයෙන් යුතු පුද්ගලයෙක්ද? මෙලෙස අන්ධභක්තියක් ඇතුව කටයුතු කිරීමෙන් තමන් තුළ බලවත් භක්තියක් ඇතැයි පවසන ඒ අය දෙවියන්ව අවතක්සේරුවට ලක් කරනවා. දෙවියන් වහන්සේ තමන්ගේ රූප ස්වභාවය අනුව මිනිසුන් මැවූ බව පවසනවා. නමුත් මම නම් හිතන්නේ එයි අනිත් පැත්තයි. මිනිස්සු තමන් කැමැති ආකාරයට දෙවියන් මව ඇති බවයි. අපිට ඕන මේ ආකාරයේ දෙවි කෙනෙක්. අපි ඔහුගේ නම කියවමින් සිටිනවා. එයින් ඔහු උද්දාමයට පත්වෙනවා. එවිට අපි මොනවා කළත් හරි හෝ වැරදි හෝ වේවා අපිට ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ඔහු අපිට නොයෙකුත් ආකාරයේ උපකාර ලබා දෙනවා. මෙවැනි ආකාරයේ දෙවිවරුන් අපේම සිතෙන් මවාගත් අපිම ඇති කරගත් දෙවිවරුන් මිස ඒ කිසිම සත්‍යතාවයක් නැහැ. උදාහරණයක් ලෙස තමන්ගේ නමට බොහොම කැමැති සියල්ලන් විසින් එය වැඩි වැඩියෙන් කියවා ගැනීමේ උමතුවක් ඇති ගෝයන්කා කෙනෙක් සිටිනවා යසිතමු. සෑම දිනකම මිනිසුන් ඔහු ගැන ගෝයන්කා 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 යනුවෙන් කතා කළ යුතුය යොහු සිතනවා. ගුවන් විදුලියෙන් ගෝයන්කා ගෝයන්කා, රූපවාහිනියෙන් ගෝයන්කා ගෝයන්කා, පුවත්පත්වලත් ගෝයන්කා ගෝයන්කා, ජනතාව ගෝයන්කා වෙනුවෙන් දේවස්ථාන හදනවා, ගෝයන්කාගේ පිළිම හදනවා, හරේ ගෝයන්කා හරේ ගෝයන්කා කියමින් නටන පටන් ගන්නවා. මෙසේ තමන්ගේ නම අන් අය කියනවා ඇසීමෙන් ගෝයන්කා උද්දාමයට පත්වෙනවා නම් ගෝයන්කා මොනතරම් පිස්සෙක්ද? මිනිස්සු සිතින් මවාගත් දෙවි කෙනෙක් ඇති කර ගන්නා විටද මේ ආකාරයෙන් තමාගේ නම කියවන විට උද්දාමයට පත්වන දෙවි කෙනෙක් මවා ගන්නවා ඇති. අපි මොනවද මේ කරන්නේ? මේ අහිංසක දෙවිවරු ඒ දෙවියන් ඇත්තටම ඉන්නවා නම් අපි එතුමන් බෙහෙවින්ම හැලුවට ලක් කරලා භක්තිය අන්ධභක්තියක් වූ විට සිදුවන්නේ මේකයි. කෙනෙකුට දෙවියන්ගේ ගතුගුණ වලින් ආභාසය ලැබීමට අමතක වෙනවා. එවිට භක්තිය හානිදායක එකක් වෙනවා. කෙනෙක් කියන්න පුළුවන් තමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රබල අනුගාමිකයෙක් කියලා. බොහොම හොඳයි. බොහොම උතුම් පුද්ගලයෙක්, සාන්තුවරයින් අතරින් කැපී පෙනෙන කෙනෙක්. කෙනෙක් ඇත්තෙම කොයිතරම් උතුම්ද යන්න මැනිය හැකි මිනුම් දණ්ඩක් වන්නේ මරණ මොහොතේදී සිතේ පැවතුණු සිතිවිලිවල ස්වභාවයයි. ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත්වන අවස්ථාවේදී සිතේ පැවතුණු කෙමදු සිතිවිලිද? එතුමාට කුරුර ලෙස වදහිංසා පමුණුවා කුරුසියේ තබා ඇනගසා මරණයට පත් කළා. එසේ වදහිංසා දුන් පුද්ගලයන් පිළිබඳව අංශු මාත්‍රයකවත් තරහක්, ක්‍රෝධයක්, වෛරයක් එතුමා තුළ තිබුණේ නැහැ. එතුමා තුළ පැවතුනේ මෛත්‍රිය, කරුණාව පමණයි. ඒ අවස්ථාවේ එතුමා පැවසුවේ ඔවුන් කරන දේ ඔවුන් දන්නේ නැහැ. ඒ අය අඥානියෝ. ඔවුන් කරන වැරදි ක්‍රියාවලට ඔවුන්ට දඬුවම් නොලැබේවා. ඒ අය ඒ තරම්ම මෝඩ මිනිස්සු කියලයි. මෙසේ මෛත්‍රිය, කරුණාව පමණයි අවසාන සිතේ පැවතුනේ. ඇත්තෙන්ම ඔහු උතුම් පුද්ගලයෙක්. මම ක්‍රිස්තු භක්තිකයෙක් කියයි කෙනෙක් පවසනවා නම් ඒ පුද්ගලයා සුළුවෙන් හෝ මෛත්‍රිය, සෙනෙහස, කරුණාව හා අන් අය කෙරෙහි හොඳ හිත වර්ධනය කරගන්නේ නැත්නම් ඒ භක්තිය අන්ධභක්තියක්. කෙනෙක් ඇවිත් මට මෙහෙම කියනවා, මම ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෙක් වන්නේ එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස පිළිගන්නා නිසායි. ඒක හරියට එතුමා ඔබෙන් ඒ බවට සහතිකක් ඉල්ලා ඉන්පසු ඒ ගැන මෙසේ සතුරු වෙනවා වගේ. බලන්න, මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට බොහෝ අය සාක්ෂි දරනවා. එහෙමනම් ක්‍රිස්තුස් වහන්සේ කොමන ක්‍රිස්තුස් වහන්සේ කෙනෙක්ද? අපි පිස්සුවෙන් වගේ මොනවද මේ කරන්නේ? එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට කිසිම සැකයක් තියෙනවද? මොනවා වුණත් එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමයි. හොඳයි, දෙවියන් කියන්නේ කවුද? දෙවියන් යනු සත්‍යයයි, සෙනෙහසයි, කරුණාවයි, පවිත්‍රත්වයයි. දෙවියන් වහන්සේ සත්‍යයේ, මෛත්‍රියේ, කරුණාවේ, අන් අය කෙරෙහි හොඳ හිත පැතිරවීමේ පවිත්‍රත්වයේ ඵලයයි. එතුමා මේවා සියල්ලෙම ඵලයයි. එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයයි. වැදගත් වන්නේ මේ ගතිගුණයි. මේ ගතිගුණ අපි තුළ වර්ධනය කරගන්නේ නම් ඔව්, එවිට අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හොඳ අනුගාමිකයෝ වෙනවා. එසේ නැත්තන් නැහැ. එවිට එය අන්ධ විශ්වාසයක්, අන්ධ භක්තියක් බවට පත්වෙනවා. එයින් වැඩක් වෙන්නේ නැහැ. වැඩක් නැහැ. ඒ වගේම කෙනෙක් මහමත්තුමා පිළිබඳව භක්තිය වර්ධනය කරගත්තා යයි සිතමු. ඇත්තටම එය ඉතා හොඳයි. ඔහු මහත් ධර්මිෂ්ඨ පුද්ගලයෙක්. එතුමාගේ උදාර ගතිගුණ මොනවාද? එතුමා තුළ ඉමහත් සෙනෙහසක්, පිරිසුදු ආදරයක්, කරුණාවක් පැවතුණා. එතුමා තුළ අංශු මාත්‍රයකවත් වෛරයක් හෝ තරහා තිබුණේ නැහැ. ඇතැම් අය එතුමාගේ ඉගැන්වීම් පිළිගැනීමට පටන් ගෙන තිබුණු අතර තවත් සමහරු එය පිළිගත්තේ නැහැ. නමුත් එතුමා ඒ එක් කොටසක් කෙරෙහි වැඩි කැමැත්තකුත් අනික් කොටස කෙරෙහි අකමැත්තකුත් ඇති කරගත්තේ නැහැ. එසේ වුණානම් මොහම්මත්තුමා ශාස්ත්‍රවරයෙක් වෙන්නේ කොහොමද? මෙය මොහම්මත්තුමාගේ ජීවිතයේ එක්තරා සිදුවීමක්. හැමදාම එතුමා නමාස් සඳහා, එනම් ඉස්ලාම් ඉගැන්වීම් සජ්ජායනය කිරීම සඳහා දේවස්ථානයට ගියා. එතුමා හැමදාම එක්තරා වයසක ස්ත්‍රියකගේ නිවසක් පසුකරන යනවා. මේ ස්ත්‍රිය තුළ මෙතුමා කෙරෙහි විශාල වෛරයක් තිබුණා. එතුමාගේ ඉගැන්වීම වැරදියයි ඇය සිතුවා. පැරණි චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට ඇය බෙහෙවින්ම ලැබිව සිටි නිසා ඉස්ලාම් ආගම පිළිගැනීමට ඇය තුළ සූදානමක් තිබුණේ නැහැ. ඒ නිසා සෑම දිනකම කුණු කූඩයක් සූදානම් කරගෙන සඳළු තලයට වී එතුමා ඒ ස්ථානයේ පසු කරනතුරු බලා හිටියා. එතුමා ඒ ස්ථානයේ පසු කරනවත් සමගම ඒ කුණු එතුමාගේ අඟට වීසි කරනවා. ඔහු සිනහවක් පාමෙන් ඇඳුම් මතට වැටුණු කුණු ගසා දමා දේවස්ථානය වෙත යනවා. සෑම දිනකම එතුමා මේ ස්ථානයේ පසු කර යන අතර ඒ සෑම විටම එතුමා මතට ඈ කුණු වීසි කළා. එක් දිනක් එතුමා එතන පසු කරන යන විට ඒ වයස්ගත කාන්තාව එහි හිටියේ නැහැ. කුණු වීසි කිරීමක්ද සිදුවුණේ නැහැ. ඒ නිසා එතුමා එතන නැවතුණා. මොනවා වුණත් එතුමා උතුම් සාන්තුවරයෙක්. එතුමාගේ සිත තුළ මෛත්‍රිය, දයාව ඇති වුණා. එතුමා මෙහෙම හිතුවා. මේ වයසේ කාන්තාවට මොකක් වෙන්නට ඇද්ද? ඇයට අසනීපයක් වද්ද? අද ඇය කුණු වීසි කළේ නැහැනේ. එතුමා ඒ නිවසට ගොස් කරුණාවන්ත ලෙස මෙසේ කතා කළා. අම්මේ, අද ඔයාට මොකද උනේ? අද ඔබ මගේ ඇඟට කුණු වීසි කළේ නැහැ. ඔබ හොඳින් සනීපෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. කොයිතරම් මෛත්‍රියක් ඔහු තුළ පැවතුනාද? ඒ මෛත්‍රිය පැවතුනේ ඉස්ලාම් ආගම පිළි නොගන්නා එයට විරුද්ධ කෙනෙක් වෙතයි. මේ ඇත්ත වශයෙන්ම උදාර පුද්ගලයෙකු සතු ගුණාංගයක්. කිසියම් පුද්ගලයෙක් තුළ අන් අය කෙරෙහි අහිතක්, අන් අයට අකමැත්තක්, අන් අය කෙරෙහි තරහක් ඇත්නම් එබඳු අයෙකුට සත්‍ය ආගමක් ඉගැන්වීමට නොහැකියි. ඔහුගේ ඉගැන්වීම කිසිසේ සත්‍ය ආගමක් වෙන්නේ නැහැ. සියලු දෙනා කෙරෙහි කොන්දේසි විරහිත ආදරයක්, කරුණාවක් එවැනි කෙනෙක් තුළ තිබිය යුතුයි. මේ මහමත්තුමාගේ ජීවිතයේ තවත් සිද්ධියක්. එක් දිනක් ඉස්ලාම් සජ්ජායනය කිරීමට බැතිමතුන් එක් රැස් වී සිටියා. ආගමික ග්‍රන්ථය කියවීමට එක් පුද්ගලයෙක් ඉදිරියට ආවා. සමහර විට ඔහු දියවැඩියා රෝගියෙක් වෙන්න ඇති. ඒ මොකද ඔහුට හදිසියේම මුත්‍රා කිරීමට තදබල අවශ්‍යතාවයක් ඇති වුණා. එය කොතරම් තදබල වුණාදයි කිව්වොත්, තවදුරටත් ඒ තත්ත්වය ඔහුට පාලනය කරගත නොහැකි වුණා. බැරිම තැන ඔහු දේවස්ථානයේ මුල්ලක මුත්‍රා කළා. මිනිසුන් කෑ ගසමින් ඔහු ඉදිරියට දිව්වා. ඔබ මේ සුද්ධස්ථානය අපවිත්‍ර කළා. මේක මුස්ලිම් පල්ලියක්. මේක කැසිකිලියක් නෙමෙයි. ඔවුන් ඔහුට පාර දීමට සැරසුණා. මේ දුටු මොහම්මත්තුමා ඉතාම දයානුකම්පාවෙන් රැස්ව සිටි පිරිසෙන් මෙහෙම ඇහුවා. ඔබ කාටද ඔය ගහන සූදානම් වෙන්නේ? ඔහු රෝගියෙක්. ඔහුට සනීප නෑ. ඔහුට දොස් පවරන්නේ කොහොමද? ඉන්පසු මොහම්මත්තුමා නැගිට වතුරුපාල්දයක් ගෙනවිත් එතන බිම එතුමාම පිරිසුදු කරන්න පටන් ගත්තා. කොයිතරම් දයානුකම්පාවක් එතුමා තුළ පැවතුනාද? එතුමා සෑම දෙනාටම ඉස්ලාම් බත්තිකයෙක් වුණත් නොවුනත් එකසේ ආදරය, කරුණාව දැක්වුවා. මෙහිදී ආගමික ග්‍රන්ථය සජ්ජායනා කිරීමට ඉදිරියට පැමිණි රෝගී පුද්ගලයා ඉස්ලාම් භක්තිකයෙක්. එතුමා වෙතට සෑමදාම කුණු වීසි කළ මහලු ස්ත්‍රිය ඉස්ලාම් ආගම අදහන කෙනෙක් නොවේ. නමුත් මොහම්මත්තුමා සැමටම එකසේ දයානුකම්පාව දැක්වුවා. සියලුම උතුම් පුද්ගලයන්ගේ මූලික යහගුණය වෙන්නේ මෙවැනි ආදරබර කරුණාවයි. කිසියම් කෙනෙක් මම බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් යයි කියන්න පුළුවන්. එය ඉතාම අනර්ගයි. පූර්ණ විමුක්තියට පත්වී සියලු කෙලෙසුන් නැසූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකර ගැනීම ඉතා අනර්ගයි. නමුත් එය අන්ධ හරයක් නැති ශ්‍රද්ධාවක් වුණොත් එවිට කෙනෙක් උදෑසන දෙයත් එකතු කරගෙන වැඳගෙන මෙහෙම කියාවි. බුද්ධං සරණං ගච්ඡාමි, මම බුදුන් සරණ යමි, මම බුදුන් සරණ යමි, මම බුදුන් සරණ යමි. මම දැන් තුන් වරක් බුදුන් සරණ ගියා. මට දැන් මුළු දවස පුරාම මම කැමැති ඕන දෙයක් කරන්න පුළුවන්. මට දැන් සරණක් තියෙනවානේ. මම බුදුන් සරණ ගියේ ඇයි? උන්වහන්සේ මාව ගලවා ගන්න නිසයි. මොනවා වුණත් මගේ කොච්චර වැරදි තිබුණත් මාව ගලවා ගත යුතුයි. එහෙම නැත්තම් මොකටද මම බුදුන් සරණ යන්නේ? මෙහෙම සිටීම හරිම මෝඩකමක්. එවැන්නෙක් බුදුන් සරණ යනවා කීමේ අදහස තේරුම්ගෙන නැහැ. බුදුන් සරණ යනවා යන්නේ අදහස සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ ගුණය සරණ යනවා යන්නයි. එමගින් ඔබ තුලත් බෝධි අංග වර්ධනය කර ගැනීමයි. ඔබේ විමුක්තිය ඔබම ලබාගත යුතුයි. වෙන කෙනෙකුට ඔබව ගලවාගත නොහැකියි. ඔබට ආරක්ෂාව ලබා දෙන්නේ ඔබේම විමුක්තියයි. ඔබේ විමුක්තිය ඔබම සලසා ගත යුතුයි. වෙන කෙනෙකුට ඔබව ගලවාගත නොහැකියි. ඔබට ආරක්ෂාව ලබා දෙන්නේ ඔබේම විමුක්තියයි. ඔබේ විමුක්තිය ඔබම සලසා ගත යුතුයි. මේ ගුණාංගය ඔබ තුළ වර්ධනය කරගන්නවා නම් මම බුදුන් සරණ යමි කීමේ අර්ථයක් තියෙනවා. නැත්නම් ඒක අන්ධ ශ්‍රද්ධාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේට ආගමික කණ්ඩායම පිහිටුවීමට වුවමනාවක් වුණේ නැහැ. මම බුදුන් සරණ යමි ප්‍රකාශ කිරීම පමණක් කරන බොහෝ පිරිසක් සිටින වඩාත් විශාල ආගමික කණ්ඩායමක් ඇති කිරීමට උන්වහන්සේට අවශ්‍ය වුණේ නැහැ. මහා කාරුණික උන්වහන්සේගේ අභිප්‍රාය වුණේ ජනතාව දුකින් මුදවා ගැනීමයි. ජනතාව කුමන කණ්ඩායමට අයත් වුණත් එහි වෙනසක් නැහැ. ජනතාව කුමන ජාතියකට අයත් වුණත්, කුමන රටකට අයත් වුණත්, ස්ත්‍රී හෝ පුරුෂ වුණත් එහි වෙනසක් නැහැ. සැමටම දුක පොදුයි. සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් උන්වහන්සේ දුකින් මිදීමේ මාර්ගය සොයාගෙන ඒ මාර්ගයේ මහා කරුණාවෙන් ජනතාවට උගන්වා වදාලා. ඔබ මේ මාර්ගයේ ගමන් නොකරනවා නම් ඔබේ ශ්‍රද්ධාව නියම ශ්‍රද්ධාවක් නොවේ. එවිට එයින් පලක් නැහැ. බුදු කෙනෙකුට ගෞරව දක්වන ආකාරය අපට ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. බුද්ධ යනු යම්කිසි පුද්ගලයෙකුගේ නමක් නෙවෙයි. එය සම්මා සම්බුද්ධත්ව ගුණයයි. ගෞතමයන් වහන්සේට පමණක් නෙවෙයි ඕනෑම කෙනෙකුට සම්මා සම්බුද්ධත්ව ගුණය ලබාගත හැකි. බුද්ධත්වයට පත්වීම එක් පුද්ගලයෙකුට පමණක් සීමා වූ තනි අයිතියක් නෙමෙයි. උන්වහන්සේ බොහෝ විට මෙසේ වදාලා, මට කලින්ද ගණන් කළ නොහැකි තරම් බුදුරු හිටියා. මට පසුවද ගණන් කළ නොහැකි තරම් බුදුරු පහළ වෙනවා. උන්වහන්සේ බුදු කෙනෙකුට ගෞරව කරන ආකාරය අපට මෙසේ උගන්වා වදාලා. ඒ අනුව ඔබ බුදුන්ට ගෞරව කරන විට, යේච බුද්ධාං අතීතාච, යේච බුද්ධාං අනාගතා. අතීතයේ වැඩ සිටි සියලුම බුදුවරුන්ට, අනාගතයේ පහළ වන සියලුම බුදුවරුන්ට, පච්චුප්පන්නාච යේ බුද්ධා, වර්තමානයේ වැඩ සිටිනවා නම් ඒ සියලුම බුදුවරුන්ට, අහං වන්දාමි සබ්බදා, මම සැම කල්ලිම වන්දනා කරමි. අතීතයේ බුදුව වැඩ සිටියාවුත්, අනාගතයේ බුදු බව ලබන්නාවුත්, වර්තමානයේ බුදු බව ලබා වැඩ සිටින්නාවුත් ඒ සියලුම බුදුවරුන්ට මම සෑම කල්ලිම නමස්කාර කරමි. එවිට ඔබ කිසියම් ආගමික කණ්ඩායමක හෝ කිසියම් සංවිධානයකට සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. එවිට ඔබ මේ බුදුගුණ බෝධි අංග ඔබ තුලත් වර්ධනය කර ගැනීමට ධෛර්යයක් අනුබලයක් ලබනවා. බුදුරජාණන් වහන්සේට ගෞරව කළ යුතු ආකාරය උන්වහන්සේ පැහැදිලි කර වදාලා. ඒ අනුව ඔබ බුදුන්ට නමස්කාර කරන්නේ මෙසේයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස, මේ ගුණාංග ඇති ඕනෑම කෙනෙකුට මම නමස්කාර කරමි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූර්ණ විමුක්ත තත්ත්වයට පත් බුද්ධත්වයට පත් තමන්ගේම උත්සාහයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් ඒ උතුමාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ එසේ ගෞරව දක්වනවා පූජා වශයෙන් හඳුන්වන දේද ඔබ කරනවා. සාමිස පූජා යනුවෙන් හැඳින්වෙන පූජා වර්ගයකුත් තියෙනවා. ඒවා පිරිසිදු බවින් තොරයි. ඔබ ළඟ ඇති බුදුන් වහන්සේගේ පිළිරුවට සුවඳ දුම් මල් රස කැවිලි පූජා කර ඔබ නමස්කාර කරනවා. එසේ කරමින් ඔබ මම බුදුන් වහන්සේට පූජා පවත්වනවායි කියනවා. නෑ, ඒවා නියම පූජාවන් නෙමෙයි. ඔබ කළ යුත්තේ නිරාමිස පූජාවයි. නිරාමිස පූජා යනු පිරිසිදු පූජාවයි. උන්වහන්සේ වදාලා ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි. හිං අදහස් වන්නේ මම බුදුන්ට පූජා පවත්වන විට, මම බුදුන්ට ගරු බුහුමන් දක්වන විට එසේ කරන්නේ ඉතාම රළු මට්ටමේ සිට ඉතාම සියුම් මට්ටම දක්වා ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් බවයි. එය ඔබ ආරම්භ කරන්නේ ධර්මයේ ඉතාම රළු කොටස වන සීලයෙනුයි. ඊළඟට ඔබ ඊට වඩා තරමක් සියුම් අවස්ථාවක් වන සමාධි තත්ත්වය කරා ඉදිරියට යනවා. ඉන් පසු ඊටත් වඩා සියුම් අවස්ථාව වන ප්‍රඥා තත්ත්වය කරා ඉදිරියට යනවා. අනතුරු ඔබ ඒ තත්ත්වයද ඉක්මවා ගොස් අතිසියුම් උත්තරීතර වූ පරම සත්‍ය වන නිවන අත්විඳිනවා. ඔබ බුදුන් වහන්සේට ගෞරව කරන්නේ මේ විදියටයි. ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි. බුදුන් වහන්සේ ඉගැන්වීම වූ ධර්මය හොඳින් අවබෝධ කරගත යුතුයි. ගෞරවය, පිරිනැමීම, ශ්‍රද්ධාවෙන් යුක්තවීම අන්ධභක්තියකින් නොකළ යුතුයි. අන්ධභක්තියකින් වුණොත් ඉන් පලක් වෙන්නේ නැහැ. ඒ වගේම බුදුන් වහන්සේට ගෞරව කිරීමේදී උන්වහන්සේ ගුණ නොකඩවා සිහියට නගා ගත යුතුයි. උන්වහන්සේ ගුණ මොනවාද? බුදුන් වහන්සේගේ ගුණ මේවායි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ඉතිපිස්සෝ භගවා, උන්වහන්සේ භගවා වනසේක. භගවා යනු කුමක්ද? පසුගිය සතවර්ෂ 25 තුළ ඉන්දියාවෙන් මේ භගවා යන වචනය ගිලී ගොස් තියෙනවා. ඉන්දියාවේ මේ දවස්වල භගවාන්ලා හැම තැනම ඉන්නවා. මෝසම් වැහි කාලෙට හැම තැනම වතුර පිරුණු වලවල්වල ගෙම්බෝ ඉන්නවා වගේ. හැම තැනම භගවාන්ලා. හැම කෙනෙක්ම මම භගවාන්, මම භගවාන් යයි කියාගන්නවා. ඇත්තටම භගවා කියන්නේ කාටද? සතවර්ෂ 25කට කලින් භගවා යනුවෙන් හැඳින්වුවේ භග්ග රාගෝති භගවා, භග්ග දෝසෝති භගවා, භග්ග මෝහෝති භගවා. සියලුම රාග, ద్వේෂ, මෝහ දුරුකොට විමුක්තිය සාක්ෂාත් කළ පුද්ගලයාවයි භගවාන් යනුවෙන් හැඳින්වුවේ. මේ සියලුම අකුසල මූලයන් දුරුනොකොට තමා භගවාන් යයි ප්‍රකාශ කරගන්නේ නම් ඒක වැරදි. බුදුරජාන් වහන්සේ භගවාන් කෙනෙක්, භගවා වනසේක. උන්වහන්සේගේ ගුණ සම්භාරයෙන් යම් ප්‍රමාණයක් ඔබ තුළ වර්ධනය කර ගැනීමට ඔබට මෙයින් අනුබලයක් ලැබෙනවා. ටිකෙන් ටික ඔබ රාග, ద్వේෂ, මෝහ දුරු කරගන්නවා. එවිට ඔබ නිවැරදි ලෙස බුදුන්ට ගෞරව කරනවා. උන්වහන්සේ කෙරෙහි නියම ශ්‍රද්ධාවක් ඔබ තුළ පවතිනවා. අරහං ගුණේ අනුකුමද්ද? ඉන්දියාවේ භාවිතා වූ පැරණි භාෂාව අනුව අරි යනු සතුරං, හං යනු විනාශ කළ තැනැත්තායි. සතුරන් සියල්ල විනාශ කළ තැනැත්තා අරහං වෙනවා. මහා අහිංසාවාදියෙක් වන උන්වහන්සේ කිසිවෙක් මරන්නේ විනාශ කරන්නේ කොහොමද? නමුත් උන්වහන්සේ සියලුම සතුරන් විනාශ කර තිබෙනවා. මේ සතුර කවුද? මේ සතුරන් ඉන්නේ අපෙන් බාහිරව නෙමෙයි, අපේම සිත් තුළයි. සිත් තුළ ඇති කෙලෙස්, සියලුම අකුසල මූලයන් විනාශ කළ පුද්ගලයාගේ සිත තුළ අංශු මාත්‍රයකවත් කෙලෙස් නැහැ. එවැනි පුද්ගලයෙක් අරහන් තත්ත්වයට පැමිණි කෙනෙක්. ඔහු කෙලෙස් නැමැති සතුරන් විනාශ කළ කෙනෙක්. සම්මා සම්බුද්ධෝ, උන්වහන්සේ බුදුපවට පත්තුනේ තමන්ගේම උත්සාහයෙනුයි. සෑම කෙනෙකොටම සම්බුද්ධත්වයට පත්විය හැකිවන්නේ තමන්ගේම උත්සාහය තුළින් පමණයි. කෙනෙක් උත්සාහ නොකර යම් අද්භූත බලවේගේක උදව්වෙන් සර්වඥ තත්ත්වයට පත්වෙන බලාපොරොත්තු වෙනවා නම් ඔහු බුද්ධත්වය යන කුමක්දැයි තේරුම්ගෙන නැහැ. තමන්ගේ විමුක්තිය, තමන්ගේ සර්වඥතාවය තමන්ගේම උත්සාහයෙන් සාක්ෂාත් කළ තැනැත්තා සම්මා සම්බුද්ධ වෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ. මෙවැනි කෙනෙක් විද්‍යා සහ ආචරණ වලින් පරිපූර්ණයි. ඉන් අදහස් වෙන්නේ ධර්මය න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව පරිපූර්ණ බවයි. විජ්ජා යනු ප්‍රඥාවයි. ධර්මය ඉහළම මට්ටමින් අවබෝධ කර ගැනීමයි. ආචරණ යනු එදිනෙදා ජීවිතයේදී එය මනාව පිළිපැදීමයි. මේ බුදු කෙනෙකුගේ එක් ගුණාංගයක්. යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. ජීවිතය පුරාම උන්වහන්සේ දේශනා කළ දේ පමණයි කළේ. කළ දේ පමණයි දේශනා කළේ. ඊට වඩා යමක් නැහැ. උන්වහන්සේ තථාගත වන්නේ ඒ නිසයි. තථාගත යනු මාර්ගයේ ගමන් කර තමන්ගේම අත්දැකීම් තුළින් සත්‍යය අවබෝධ කරගෙන පරම සත්‍ය කරා ළඟා වූ පුද්ගලයා යන්නයි. අපි උන්වහන්සේගේ අනුගාමිකයන් යයි කියා ගන්නවා නම් ඒ මාර්ගයේ අපිත් ගමන් කළ යුතුයි. අනුක්‍රමයෙන් සත්‍යය අවබෝධ කරගනිමින් පියවරෙන් පියවර අපි ඉදිරියට යා යුතුයි. විජ්ජාචරණ සම්පන්නෝ විය හැක්කේ එවිටයි. සුගතෝ, උන්වහන්සේ විසින් තබන ලද සෑම පියවරක්ම යහපත්. ශාරීරික, වාචසික හෝ මානසික මට්ටමින් අනුන්ට හානි කරවන කිසිවක් උන්වහන්සේ කළේ නෑ. මේ ගුණය අප තුළත් වර්ධනය කර ගැනීමට මහන්සි ගත යුතුයි. අපි ගන්නා සෑම පියවරක්ම, කරන සෑම ක්‍රියාවක්ම අන් අයගේ යහපත සඳහා මිස ඔවුන්ට පීඩාකාරී නොවිය යුතුයි. ලෝකවිදු, තමාගේ ශාරීරික රාමුව තුළ පවතින සමස්ත විශ්වයම පිළිබඳ සත්‍යතාවය අවබෝධ කරගත් තැනැත්තායි. අපිත් අපගේ ශරීර රාමුව තුළින්ම මුළු විශ්වය පිළිබඳ සත්‍යතාවය අත්විඳීමට පටන්ගෙන තිබෙනවා. බුදුන් වහන්සේ මුළු ජීවිතය පුරාම නොකඩවා ඉමහත් කරුණාවෙන් යුතුව ජනතාවට සේවය කළා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණේ වයස අවුරුදු 35දී. පිරිනිවන් පෑවේ වයස අවුරුදු 80දී. අවුරුදු 45ක්ම රෑ දවල් දෙකේදීම ජනතාවට සේවය කළා. අපාවට සෑම තැනම දුක පවතිනවා. ජනතාව ඉතාම දුකින් පෙළෙනවා. උන්වහන්සේ දුකින් මිදීමේ අගනා මාර්ගයක්, ඉතාම වටිනා ක්‍රමයක් සොයාගත්තා. අසීමිත අනුකම්පාවෙන් දිවා රාත්‍රියේ ජනතාවට සේවය කළා. උන්වහන්සේ සැතපුණේ දිනකට පැය දෙකක් හෝ තුනක් පමණයි. එසේ කළේත් මනා සිහියෙන් හා ප්‍රඥාවෙන් යුක්තවයි. අනෙක් හැම වෙලාවෙම ජනතාවට සේවය කළා. සේවයම කළා. මුළු ජීවිත කාලයම ජනතාවට නොකඩවා සේවය කිරීමට කැප කළා. උන්වහන්සේ 80 වෙනි පියට පා තැබූ විට තව මාස 3කින් මම පිරිනුවම් පානවා යැයි ප්‍රකාශ කළා. ඒ සඳහා කොතැනට යා යුතුදයි කල්පනා කළා. ඒ අවස්ථාවේ උන්වහන්සේ වැඩ සිටියේ නැගෙනහිර ඉන්දියාවේ පිහිටි ස්ථානයකයි. උන්වහන්සේ පිරිනුවම් පෑමට කුසිනාරාවට වඩින්න තීරණය කළා. ඒ මධ්‍යම උතුරු ඉන්දියාවේ පිහිටි විශාල නගරයක්. උන්වහන්සේ එහි ළඟා වුණා. එදා 15ක පොහොය දිනයක්. එදින රාත්‍රිය අවසන් වන විට උන්වහන්සේ අවසන් හුස්ම හෙළනවා. උන්වහන්සේ සල්ගසක් යට සැතපී සිටියා. උන්වහන්සේගේ උපස්ථායක ආනන්ද හිමියන්ද එහි සිටියා. හදිසියම ආනන්ද හාමුදුරන්ගේ හිතට මෙබඳු අදහසක් ආවා. හෙට උදෑසන වන විට බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර නැහැ. මේ නගරයේ උන්වහන්සේගේ අනුගාමිකයින් දහස් ගණනක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අපේ නගරයේ කිට්ටුවම වැඩ සිටියත් මේ ආනන්ද හාමුදුරුව අපිට ඒ බව කිව්වේ නැහනේ. කිව්වනම් අපිට උන්වහන්සේව ජීවත්ව සිටියදීම ගෞරව දක්වන්න තිබුණානේ කියා දොස් නගාවි. මගේ යුතුකම ඔවුන්ට මෙය දැනුම් දීමයි කියා ආනන්ද හාමුදුරන්ට හිතුණා. ඉන්පසු නගරයට ගොස් කීප දෙනෙකුට මේ බව දැන්වුවා. එය ලැබුගින්නක් මෙන් පැතිරුණා. බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් ඇදීෙන්න පටන් ගත්තා. ඔවුන් මෙසේ සිතුවා. හෙට උදෑසන වන විට ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවතුන් අතර නැහැ. ඒ නිසා ජීවත්ව සිටියදීම අපි උන්වහන්සේට ගෞරව දැක්විය යුතුයි. අති විශාල පිරිසක් වැල නොකැඩී ගලා ආවා. ඔවුන් හැසිරවීමට තමාට නොහැකිවුණු බැවින් ආනන්ද හිමියන් ජනතාවෙන් මෙසේ ඉල්ලා සිටියා. කරුණාකර පෝලිමේ එන්න. එවිට කරදරයක් නැතුව බොහෝ දෙනෙකුට භාග්‍යවතුන් වහන්සේට ගෞරව කර යන්න පුළුවන්. රාත්‍රියේ පළමුණ යාම ගෙවී ගියා. ඉන්පසු රාත්‍රියේ මැදියම් යාමයත් ගෙවී ගියා. රාත්‍රියේ අවසන් යාමයත් ගෙවී යමින් තිබුණා. තව සුවල්ප මොහොතකින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ තවත් විශාල පිරිසක් අවසන් ගෞරවය දැක්වීමට පෝලිමේ ඉන්නවා. පෝලිමේ ඉදිරියේ සිටිය පුද්ගලයෙක් එතනින් ඉවත් විය නොහැකි බව ප්‍රකාශ කළා. ඔහු මෙහෙම කිව්වා, ඔබ වහන්සේ කියන්නේ මට උන්වහන්සේගේ ශරීරයට පමණක් ගෞරව දක්වන්නද? මට එයින් ලැබෙන ඵලය මොකද්ද? මට උන්වහන්සේගෙන් මේ අගනා භාවනා ක්‍රමය ඉගෙන ගන්න ඕන. උන්වහන්සේ සර්වඥ බව මම දන්නවා. උන්වහන්සේ භාවනා ක්‍රමය හොඳින් දන්නවා. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඔබ වහන්සේලා අපිට මොනවා උගන්වාවිදයි මම දන්නේ නැහැ. සමහර විට නිවැරදි ලෙස උගන්වාවි. සමහර විට නිවැරදිව උගන්වන එකකුත් නැහැ. උන්වහන්සේ ජීවිතෙන් අතර සිටියදීම මට භාවනා ක්‍රමය ඉගෙන ගැනීමට අවශ්‍යයි. එවිට ආනන්ද හාමුදුරුවෝ මෙහෙම කියනවා. මේ බලන්න, තව සුවල්ප මොහොතකින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා. මේ ධර්මය ඉගැන්වීමට වෙලාවක් නෙමෙයි. එවිට ඒ පුද්ගලයා කියනවා, නෑ නෑ, මට මේ දන් ධර්මය ඉගෙන ගන්නයි අවශ්‍ය. හොඳයි, ඔබට අවසන් ගෞරවය දැක්වීමට උවමනා නැත්නම් අයින් වෙන්න. අයින් වෙන්න, අනික් අයට ඉඩ දෙන්න. අනිත් අයට ඉඩ දෙන්න. ඒත් ඔහු අවසන් ගෞරවය දැක්වීවත් නැහැ. එතනින් ඉවත් වුණෙත් නැහැ. මේදී කතා කළ දේ බුදුරජාණන් වහන්සේට ඇහුණා. කෞරවෝ කෙනෙක් පිපාසය සංසිඳවා ගැනීම සඳහා ගංගානම් ගඟෙන් දිය දෝතක් බීමට ඇවිත් ඉන්නවා. නමුත් කවුදෝ කෙනෙක් කියනවා, ඔබේ පිපාසය සංසිඳවා ගැනීමට ගඟෙන් වතුර ගන්න දෙන්න බෑ කියලා. ගංගාවට ගෞරව කිරීම පමණක් කරලා යන්න කියලා කියනවා. අවසන් මොහොතේදී පවා බුදුරජාණන් වහන්සේගේ කරුණාව ඉතිරි පැතිරී ගියා. ගංගානම් ගඟ උතුරා ගලා යනවා වගේ උන්වහන්සේගේ කරුණා මහිමය උතුරා යන්න පටන් ගත්තා. උන්වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ වදාලා, ආනන්ද, ඔහුට එන්න ඉඩ දෙන්න. ඔහුට ධර්මය අවශ්‍යයි. ධර්මය ලබා ගැනීමට ඔහු සුදුස්සෙක්. ඔහුට ඒ අවශ්‍යයි. ඔහු මාළඟට එවන්න. මම ධර්මය උගන්වන්නම්. පිරිනිවන් පාන අවස්ථාවේ පවා උන්වහන්සේ ධර්මය කියා දුන්නා. උන්වහන්සේගේ අදහස වුණේ මේ වෙලාවෙත් අඩු ගණනේ එක් පුද්ගලයෙක්වත් මාර්ගය අවබෝධ කරගත යුතුයි. ජීවිතයේ එක මොහොතක්වත් අපතේ නොයා යුතු බවයි. උන්වහන්සේගේ එකම අරමුණ වුණේ ජනතාවට සේවය කිරීමයි. තමන්ගේ සුවපහසුව ගැන නොතකා අන් අයට සේවය කිරීමයි. උන්වහන්සේ තුළ පැවති කරුණාව, මෛත්‍රිය, අනුන්ට යහපත සැලසීම, තමන් ගැන නොතකා පරාර්ථකාමීව අන් අයට සෙත සැලසීම යනාදී ගුණාංගවලින් බිඳක් හෝ අප තුළ වර්ධනය කරගන්නේ නම් බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක්යයි කීමේ අර්ථයක් තියෙනවා. එසේ නැත්නම් එය ආගමික වත්පිළිවෙතක් පමණක් වෙනවා. එන් නිසි ප්‍රයෝජනයක් අත්වන්නේ නැහැ. යම් කෙනෙක් මෙහෙම කියනවා, මම ධර්මය සරණ යනවා. මට බුදුන් වහන්සේගේ ඉගැන්වීම වන ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියෙනවා. ධර්මය යනු කුමක්දයි තේරුම් නොගෙන කෙනෙක් මම ධර්මය සරණ යනුවෙන් කීවාට කිසිම පළක් නැහැ. ධර්මය සරණ යනවා කියන්නේ ධර්මයට අනුකූලව ජීවත් වෙමින් ඔබ තුළ ධර්මය දියුණු කර ගැනීමයි. සීල, සමාධි, ප්‍රඥා ඔබ තුළ දියුණු කරගන්නේ නම් ඔබ ධර්මය සරණ යනවා. යනුවෙන් කීමේ හරයක් තියෙනවා. එසේ නැතිනම් එයි හරයක් නැහැ, තේරුමක් නැහැ. ධම්ම යනු කුමක්ද? ධර්මය ආගමික නිකායක් නෙවෙයි. එය සංවිධානාත්මක වූ ආගමක් නෙවෙයි. ධම්ම යනු විශ්වීය නීතියයි, ස්වභාව ධර්මයේ නීතියයි. කෙනෙක් ස්වභාව ධර්මයේ නීතියට අනුකූලව ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයා ධර්මය සරණ ගිය පුද්ගලයෙක්. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ ගුණ මොනවාදැයි පැහැදිලි කර දී වදාලා, ධර්මයේ ගුණ හයක් තියෙනවා. මේ ගුණ තමන් තුළ තිබේදයි කෙනෙක් තේරුම් ගත යුතුයි. එසේ නොවුනහොත් කෙනෙක් ධර්මයේ නාමයෙන් කුමන හෝ ආගමික විශ්වාසයන්, දර්ශනවාද යන ආදිය සමග පැටලි සිටීමට ඉඩ තියෙනවා. පිරිසිදු ධර්මයේ ගුණ මොනවාද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. ස්වාක්ඛාතෝ යනු මනාකොට පැහැදිලි කර දී ඇති බවයි. බුදුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කර තිබෙනවා. එහි අභිරහස් යම් අද්භූත දේවල් ඇතුළත් නැහැ. බුද්ධිමය කරණම් ගැසීම් නැහැ. ඒවා මුකුත්ම නැහැ. එය බොහොම සරලයි. සාමාන්‍ය පුද්ගලයෙකුට පවා තේරුම් ගත හැකි පරිදි බොහොම සරල බසින් පැහැදිලි කර දී තිබෙනවා. ජනතාවට තේරුම් ගත නොහැකි නම් ඔවුන්ට ඒ අනුගමන කළ නොහැකි. ධර්මය තිබෙන්නේ දාර්ශනිකයන්ට හෝ උගතුන්ට ක්‍රීඩාවක් සඳහා නෙවෙයි. ධර්මය තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටත් එය තේරුම් අරගෙන අනුගමනය කිරීමටයි. ඒ ආකාරයට එය පැහැදිලි විය යුතුයි. ධර්මයේ මුල්ම ගුණය ස්වාක්ඛාතෝ වන්නේ මේ නිසයි. ඊළඟ ගුණය සන්දෙට්ඨිකෝ. ඔබේ ඍජු අත්දැකීම් තුළින් අත්විඳින දේ කුමක් වුවත් එය ඔබ විසින්ම අත්දකිනු ලබන සත්‍යතාවයයි. මේ ධර්මයයි. සර්වඥ තත්ත්වයට පත් උතුමාණන් වහන්සේ කෙනෙක් අත්විඳ දේ ඔබගේ සත්‍යතාවේ නෙවෙයි. ආගමික පොත්පත්වල පැහැදිලි කර ඇති සත්‍යය ඔබ අද්දුටු සත්‍යතාවයක් නෙවෙයි. ඔබගේ ගුරුතුමා අත්විඳ දේ ඔබේ සත්‍යතාවය වෙන්නේ නැහැ. පියවරෙන් පියවර ඔබගේම නුවණින් ඔබගේම ඍජු අත්විඳීමෙන් ඔබ අද්දුටු සත්‍යය සන්දෙට්ටිකෝ වෙනවා. ඔබට ඉතා රළු සත්‍යතාවයෙන් ආරම්භ කළ හැකි. ඒකට කමක් නැහැ. එය ඔබේම සත්‍යතාවයයි. ඒ ඔබගේම අත්විඳීමෙන් අද්දුටු දෙයයි. ඒ ඔබේ ප්‍රඥාවයි. ඔබ නොකඩවාම සත්‍යතාවය සත්‍යතාවයම අත්දැකීමෙන් නොකඩවාම මාර්ගයේ ගමන් කරනවා. එවිට ඔබ වඩ වඩා සියුන් සත්‍යතාවයන් අත්දකිනවා නොඅනුමානයි. සම්පූර්ණ නාමරූප ක්ෂේත්‍රයේ ගවේෂණය කරමින් එහි සත්‍යතාවය අත්විඳිනවා. ඉන්පසු එය ඉක්මවා ගොස් නාමරූප ක්ෂේත්‍රයෙන් ඔබ්බේ යටි සත්‍යතාවය අත්විඳිනවා අත්දකිනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ. අකාලිකෝ, ඔබ පුහුණු කරන ධර්මයේ ඵල නෙලා ගැනීමට කල් ගත වෙන්නේ නැහැ. කල් නොයවා ආනිසංස ලබා දෙනවා. අකාලිකෝ යනු එයයි. හිං අදහස් කරන්නේ ඔබ දැන් පුහුණු කරනු ලබන ධර්මයේ ප්‍රයෝජන මරණින්මතු ලැබීමක් නෙමෙයි. නොයෙකුත් ආගමික වතාවත් කර මතු භවයේ යම් දිව්‍ය ලෝකයක ඉපදීමක් නෙවෙයි. ආගමික වතාවත් සිදු කළ නිසා යමෙක් දිව්‍ය ලෝකයට ගොස් සිටින බව අපට පැවසීමට ඒ දිව්‍ය ලෝකයේ මෙහි ඇවිත් ඉන්නේ කවුද? ඔබට මේ අවස්ථාවේ ලැබෙන්නේ කුමක්ද? එයයි වැදගත්. අනිවාර්යෙන් මරණින් මතුත් ඔබට යහපතක් වෙනවා තමයි. නමුත් ඔබට දැන් ලැබෙන යහපත කුමක්ද? වඩා වැදගත් වන්නේ එයයි. ඔබට කල් නොයවා ආනිසංස නොලැබෙන්නේ නම් දැන් යහපතක් සිදු නොවන්නේ නම් එවිට එය ධර්මය නොවේ. ඔබ ධර්ම මාර්ගයේ පියවර තබා තිබෙනවා. ඒ නිසා ඉන් යහපතක් දැම්ම ලැබිය යුතුයි. එසේ නම් එය පිරිසුදු ධර්මයයි. එසේ නැත්නම් එය ධර්මය නොවේ. එක හරියට යම් කෙනෙක් මට ඉදිරි දිනයක් සඳහන් කර වෙන ලෝකයක බැංකුවක චෙක්පතක් දෙනවා වගේ. එහෙම බැංකුවක් ඇත්තෙත් නැහැ. දැන් මේ චෙක්පතින් මම මොනවා කරන්නද? කල් නොයවා ප්‍රතිඵල ලැබිය යුතුයි. අකාලිකෝ යනු එයයි. මගේ ක්‍රියාව හා මට ලැබෙන ප්‍රතිඵලය ක්‍රියාව හා විපාකයේ අතර පරතරයක් නොතිබිය යුතුයි. අකාලිකෝ, කෙනෙකුගේ ජීවිතයේ වෙනසක් දැම්ම ආරම්භ විය යුතුයි. ඔබ නියම වශයෙන්ම මාර්ගයේ පියවර තැබීම පටන්ගෙන නැත්නම් මේ අවස්ථාවේම වෙනස් වීම පටන් ගත යුතුයි. මේ ජීවිතය තුළම යහපත් අත්තට යොමු වුණු වෙනසක් ඇති විය යුතුයි. ඊළඟට ඒහි පස්සිකෝ. ඒහි පස්සිකෝ යන්නේ වචනාර්ථය අනුව තේරුම නම් එන්න ඔබ විසින්ම ඇවිත් බලන්න. ඔබම ඇවිත් පරීක්ෂා කර බලන්න. ඔබම ඇවිත් අත්විඳ බලන්න යන්නයි. යෝගීන් පාඨමාලාවට එනවා සමහර අය හතරවන දවසේදී, තවත් අය පස්වන දවසේදී, තවත් සමහර අය හයවන දවසේදීත් මෙහෙම කල්පනා කර කර ඉන්නවා. ඇත්තටම මේක ඉතා වටිනවා. මගේ අම්මාත් මේ භාවනාව කළ යුතුයි. මගේ තාත්තාත් මේ භාවනාව කළ යුතුයි. මගේ ආරයාත් මෙයත් මේක කළ යුතුයි. ඒ සමගම ඔබ තේරුම් ගන්නවා, මම ඒ ගැන පස්සේ හිතන්නම්. දැන් මම මෙතන ඉන්නේ මගේ හුස්ම නිරීක්ෂණය කරන්නනේ, මගේ වේදනා නිරීක්ෂණය කරන්නනේ. නැවත ඔබ භාවනාව පටන් ගන්නවා. නැවතත් ටික වෙලාවකට පසු හිතනවා, අනේ අර පුද්ගලයා බොහොම දුක්ඛිත තත්ත්වයෙන් ඉන්න කෙනෙක්. ඇත්තෙන්ම ඔහු නම් මේකට එන්නම ඕන. ඇත්තෙන්ම ඔහු මේකට එන්නම ඕන. ඒහි පස්සිකෝ, මේ ධර්මයේ ගුණයක්. ඔබ මෙහිදී බුද්ධිමය ක්‍රීඩාවක යෙදෙනවා නෙමෙයි. භක්තිපූර්වකව හැඟීම් බරව යම් ක්‍රියාවක යෙදෙනවත් නෙමෙයි. ඔබ ඇත්තටම යමක් අත්විඳිනවා, අත්දකිනවා. මේ පාඨමාලාවලට පැමිණෙන අය මෙහෙම කියනවා, හැන්දෑය පැවැත්වෙන ධර්ම දේශනාව හරිම වටිනවා. මොන ධර්ම දේශනාවද වටින්නේ? වටින්නේ ධර්මයයි. ඔබ එය බුද්ධිමය වශයෙන් විනෝදාස්වාදයකට පත් කරගන්නේ නම් එවිටින් පලක් වෙන්නේ නැහැ. ජනතාව මෙහි යවිත් භාවනා කරනවා. ඔවුන් භාවනා කරන විට ලබන අත්දැකීම් නිසා ඔවුන්ට එය ප්‍රතික්ෂේප කරන්න බෑ. දවස් 10 අවසන් වුණාට පස්සේ ඔවුන් මෙහෙම හිතනවා. හමු වෙන කා සමග හෝ මෙහෙම කියනවා, ඒක ඉතා වටිනවා, මං ඒක අත්විඳා, ඒක බොහොම හොඳයි, මට ඒක බොහොම ප්‍රයෝජනවත් වුණා. ඔබත් ගිහින් උත්සාහ කර බලන්න, ඔබත් ගිහින් උත්සාහ කර බලන්න. කෙනෙක් ඇත්ත වශයෙන්ම ධර්මයේ රස දැනගත්තාදැයි මැන බැලීමට තිබෙන මිනුම් දණ්ඩ මෙයයි. කෙනෙක් නියම වශයෙන්ම ධම්ම රසය වින්දා නම් ඉන් යම් යහපතක් ලැබෙනවාමයි. එසේ කෙනෙකුට යම් යහපතක් ලැබෙන විට අන් අය සමගත් එය බෙදා හදා ගැනීමට උනන්දුවක් ඇති වෙනවා. යම් කෙනෙක් හොඳ ලේඛකයෙක් නම් ජනතාවට ධර්මය දැනගැනීමට සැලැස්වීම සඳහා යමක් ලිවීමට ඔහු තුළ කැමැත්තක් ඇති වෙනවා. කෙනෙක් හොඳ කථිකයෙක් නම් මෙමදු භාවනා ක්‍රමයක් පවතින බවත් එය උගන්වනු ලබන බවත් බොහෝ ජනතාව දන්නේ නැති නිසා ඔහු තැන් තැන්වල දේශන පවත්වාවි. තවත් කෙනෙකුට මුදල් තියෙනවා නම් තව තවත් ජනතාවට ධර්මය ලබා ගැනීම පහසු කරවීම සඳහා වැඩි වැඩියෙන් මුදල් ආධාර පරිත්‍යාග කරාවි. මින් අදහස් කරන්නේ විපස්සනා වඩන කණ්ඩායම පුළුල් කර ගැනීමක් නෙවෙයි. දැන් මේ කණ්ඩායම පොඩි. විපස්සනා කණ්ඩායම තව තවත් විශාල වේවා යැයි සිතීමකුත් නොවෙයි. ඒ තමන්ට ලැබුණු යහපත අන් අය සමග බෙදා ගැනීම සඳහායි. සෑම තැනකම ජනතාව දුකින් පෙළෙනවා. වැඩි වැඩියෙන් ජනතාව ධර්මය සමග සම්බන්ධ වුණොත්, ඔවුන්ට මේ භාවනා ක්‍රමය සමග සම්බන්ධ වීමට ලැබුණොත් ඔවුන්ටත් දුකින් මිදීමට හැකි වෙනවා. මෙසේ කෙනෙක් තුළ මෛත්‍රී සහගත හා කාරුණික සිතුවිලි ඇති වෙනවා. තවත් කෙනෙකුට මෙසේ සිතෙනවා, බොහෝ අය පරිත්‍යාග කර තිබු නිසා මම සහභාගී වූ පාඨමාලාවේදී සියලුම පහසුකම් මට ලැබුණා. එපමණක්ද නොවෙයි, බොහෝ අය පරාර්ථකාමීත්වයෙන් මා වෙනුවෙන් සේවය කළ නිසා මට ඉතාම සැනසෙල්ලෙන් ඉතා පහසුවෙන් භාවනා කිරීමට හැකි වුණා. මාත් මගේ ජීවිතයෙන් දවස් 10ක් ධම්ම සේවය සඳහා කැප කරන්න ඕන. පාඨමාලාවලට මමත් ධම්ම සේවය සඳහා යා යුතුයි. මෙසේ සිතා සමහර අය වැඩි වැඩියෙන් ජනතාවට මින් යහපතක් සලසන්න ධම්ම සේවය කරන්න එනවා. ඒහි පස්සිකෝ. දානයක් දීම ඉතාම යහපත්. ඉන් බොහෝ දෙනෙකුට සෙත සැලසෙනවා. නමුත් තමන්ගේ ශ්‍රමය කැප කරන්නේ නම් එය ඊටත් වඩා යහපත්. මෙහිදී වැදගත් වන්නේ චේතනාවයි. ඔබ මුදල් පරිත්‍යාග කරන්නේ මිනිසුන්ගේ දුක් විඳීම නැති කරවීමටයි. කෙනෙකුගේ කුසගින්න පිපාසය සංසිඳවීම හෝ ලෙඩ රෝග සුව කිරීම සඳහා බෙහෙත් ලබා ගැනීම යනාදියට මුදල් පරිත්‍යාග කරනවා. මේ සියල්ලම යහපත්. නමුත් ධර්මය ඉගැන්වීම සඳහා කරන පරිත්‍යාග ඒ කිසිවකට සමාන කරන්න බෑ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දාන අතර ධර්ම දානය උතුම්. ධර්මය ලබා දීම සඳහා මුදල් පරිත්‍යාග කිරීමේදී ඔබේ චේතනාව වන්නේ අන් අය සියලුම දුකින් මුදවාලීමයි. ධම්ම සේවය සැපයීමේදීත් මුදල් පරිත්‍යාග කිරීමේදීත් ඔබේ චේතනාව ඉතා උතුම්. ඔබ කරන මූල්‍ය පරිත්‍යාගය කළ ඒ මොහොතද ශ්‍රේෂ්ඨයි. නමුත් දස දිනක් අඛණ්ඩව සේවය දීම ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. දින 10ක් පුරාම සෑම මොහොතේම යෝගීන් සඳහා තම සේවය කැප කරමින් කෙනෙක් හිතන්නේ මෙහෙමයි, බලන්න කී දෙනෙක් ධර්මය ලබා සැනසෙනවද? දවස් 10ක් පුරාම ඔවුන් නොකඩවාම පාරමිතා වර්ධනය කරගන්නවා, ධර්මය වර්ධනය කරගන්නවා. මේ නිසා බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුකින් මිදෙනවා. මේ ධම්ම චේතනාව ඉතාම ශ්‍රේෂ්ඨයි. ධම්ම සේවය කර ඇති අය මේ ධර්ම රසය අත්විඳිනවා. ඔවුන්ගේ භාවනා වඩ වඩා ශක්තිමත් වෙනවා, වැඩි දියුණු වෙනවා. ඒ බව මගේම අත්දැකීම් වලින් මම දන්නවා. ඔබ කෙනෙකුගේ කුසගින්න සංසිඳවනවා. ස්වභාව ධර්මයට අනුව එහි ඵලයක් වන්නේ ඔබ කුසගින්නෙන් නොපෙළී සිටීමයි. එලෙසම ඔබ කෙනෙකුට ධර්මය ලබා දෙන විට ඔබ තුළ පවත්නා ධර්මය තව තවත් ශක්තිමත් වෙනවා. ඔබට තව තවත් ධර්මය ලැබෙනවා. ඒ නිසා මේ ආකාරයට ධර්මයේ ඒහි පස්සික ගුණය ගැන යෝගීන් වඩ වඩාත් මෙහෙම හිතනවා. බොහෝ ජනතාවට ධර්මය ලබා ගැනීම පිණිස වැඩි වැඩියෙන් මම ධම්මසේවය කරන්න ඕනෑ. කෙනෙක් නියම ආකාරයටම ධර්මය හැසිරෙන්නේ දැයි මැන බැලීම සඳහා මේ ගුණය හොඳ මිනුම් දණ්ඩක්. ඊළඟට ඕපනයිකෝ ගුණය. ධර්මය පිරිසුදු නම් කෙනෙක් ඒ ධර්ම මාර්ගයේ තබන සෑම පියවරක් පියවරක් පාසාම අවසාන ඉලක්කය කරා ඉදිරියට රැගෙන යනවා. මේ මාර්ගයේ ස්වභාවය බඳුයි. එය ඍජු මාර්ගයක්, හරියට අධිවේගී මාර්ගයක් වගේ. ඒ අතර මේ අතර වංගුත් නැහැ. පිටවීමට ක්‍රමයකුත් නැහැ. වරදින්නට හැකි පටු මාර්ගයකට ඇතුළුවීමක් වගේ නෙමෙයි. වරදින්නටත් හැකි පටු මාර්ගයකට ඇතුළුවීමක් වගේ නෙමෙයි. මේ මාර්ගයේ තබන සෑම පියවරක්ම ඔබව අවසාන ඉලක්කය දෙසටම රැගෙන යනවා. මේ ඕපනයිකෝ ගුණයයි. ආදිමේ කල්යාණකාරී, මජ්ඣිමේ කල්යාණකාරී, අන්තමේ කල්යාණකාරී. ධර්මයේ ආරම්භයත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්. සීලය පමණක් ආරක්ෂා කරනවා නම් යහපත් ප්‍රතිඵල ලැබීමට පටන් ගන්නවා. සමාධිය පුහුණු කරන විට ඊට වඩා යහපතක් සිදු වෙනවා. පඤ්ඤා පුහුණු කරන විට උපරිම යහපත සිදු වෙනවා. ඔබ අවසන් ඉලක්කයට ළඟා වූ විට කියා නිම කළ නොහැකි යහපතක් සිදු වෙනවා. ඔබ මේ මාර්ගයේ තබන පියවරක් පියවරක් පාසාම ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ධර්ම මාර්ගයේ තබන කිසිම පියවරක් හෝ ගන්නා උත්සාහයෙන් බිදක්වත් අපතේ යන්නේ නැහැ. කිසිසේත්ම අපතේ යන්නේ නැහැ. මේ ඕපනයිකෝ ගුණයයි. ඊළඟට පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීති. පච්චත්තං යනු ඒ ඒ පුද්ගලයාගේ ඍජු අත්දැකීම යනුයි. කෙනෙක් කුමන හෝ ආගමික කණ්ඩායමකට අයත් වුණත්, කුමන ජාතියකට අයත් වුණත් ඒ කිසිම වෙනසක් නැහැ. ධර්මය සැමටම පොදුයි. ධර්මය තම තමන්ම පුහුණු කිරීමෙන් තම තමන්ට යහපත් ප්‍රතිඵල නෙලා ගැනීමට පුළුවන්. කෙනෙක් යම් ආගමක් වැළඳගත්තොත් ඒ ආගමික කණ්ඩායම ඔබට උදව් කිරීමට පටන් ගන්නවා යයි සිතිය යුතු නැහැ. කොහෙත්ම නැහැ. එසේ වෙනවා නම් එහි යම් වැරද්දක් තියෙනවා. ධර්මය තුළින් ඕනෑම කෙනෙකුට ප්‍රතිඵල ලැබිය හැකියි. කෙනෙක් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම් යනාදී වශයෙන් තමා හඳුන්වා ගත්තත් එහි වෙනසක් නැහැ. සෑම මනුෂ්‍යයෙක්ම මනුෂ්‍යයෙක්මයි. නොදනුවත්කම නිසා කෙනෙක් නොකඩවාම රාග, ద్వේෂ, මෝහ ජනිත කරගන්නවා. ඒ නිසා ඔහු බොහොම කැළඹීමට සහ දුකටපත් වෙනවා. මේ මාර්ගයෙන් කරන්නේ කෙනෙකුගේ සිතේ ඇති කෙලෙස් මතුපිටටගෙන ප්‍රහීන වී යාමට සලස්වීමෙන් දුක්ඛිතභාවය නැති කිරීමයි. ඕනෑම කෙනෙකුට පුහුණුව තුළින් එක හා සමාන ප්‍රතිඵල ලබාගත හැකියි. පච්චත්තං වේදිතබ්බෝ. ඒ ඒ පුද්ගලයාගේ ඍජු අත්දැකීම් විය යුතුමයි. කෙනෙක් බුද්ධිමය මට්ටමින් කරන ක්‍රීඩාවලින් පළක් නැහැ. බුදුරජාන් වහන්සේගේ කාලයේදීත්, ඉන් පෙරත්, ඉන් පසු කාලයේත් ඉන්දියාවේ මුළු අධ්‍යාත්මික ක්ෂේත්‍රයේම මෙවැනි ඉගැන්වීමක් පැවතුණා. එනම් රාගයෙන් ඇලීමෙන් දුරවන්න, ద్వේෂයෙන් ගැටීමෙන් දුරවන්න, මෝහයෙන් මුලාවෙන් දුරවන්න. මේ අලුත් දෙයක් නෙමෙයි. නමුත් සියල්ලම බුද්ධිමය මට්ටමින් හා භාවාත්මක මට්ටමින් පැවතියවායි. නමුත් මේ ඉගැන්වීමේ තියෙන්නේ බොහොම අලුත් දෙයක්. මෙහිදී සත්‍ය වශයෙන්ම කෙනෙකුට තණ්හාවෙන් ඉවත් වෙන හැටි පෙන්වා දීමට කෙනෙක් ඉදිරිපත් වුණා. ඔබේ සංවේදනා නිරීක්ෂණය කරන්න. ඔබේ ඇලීම ඇතිවෙන්නේ ප්‍රියජනක සංවේදනාවලටයි. ඔබේ සංවේදනා ගැන සිහියෙන් ඉන්න. ඒවා නිරීක්ෂණය කරන්න. සිරුරේ අප්‍රියජනක සංවේදනා පවතින විට ඒවටයි ද්වේෂය ඇතිවෙන්න පටන් ගන්නෙ. ද්වේෂයෙන් මෙදීමට ඒවා නිරීක්ෂණය කරන්න. පච්චත්තං වේදිතබ්බෝ යනු මෙයයි. කෙනෙක් දුකින් මිදෙන්නේ සංවේදනා මට්ටමින් අත්විඳ සත්‍යතාවය අවබෝධ කර ගැනීම තුළින්මයි. විඤ්ඤෝ හීති. ඕනෑම නුවණැති පුද්ගලයෙකුට මෙය කළ හැකියි. පුහුණු කළ හැකියි. එය සැමටම අදාළයි. මේවා ධර්මයේ ගුණාංගයි. මේ ගුණාංග අවබෝධ කරගෙන ඔබ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. එලෙසම කෙනෙක් මම සංඝ සරණ යමි යයි පවසනවා. මෙයින් අදහස් වන්නේ එක්තරා පුද්ගලයෙක්ව සරණ යන බව නෙවෙයි. සරණ යන්නේ ඒ පුද්ගලයාගේ ගුණාංගයි. ධර්ම මාර්ගයේ ගමන් කළ පුද්ගලයාගේ ගුණාංගයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නො භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නො භගවතෝ සාවක සංඝෝ. නිසි මාර්ගයේ, ඍජු මාර්ගයේ, ඥාන සම්ප්‍රයුක්ත මාර්ගයේ, නිවැරදි සත්‍ය මාර්ගයේ නොකඩවා ගමන් කර උතුම් පුද්ගලයෙකු තැනැත්තා සංඝ නමින් හඳුන්වනවා. විමුක්ති මාර්ගයේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යනුවෙන් අවස්ථා හතරක් තියෙනවා. මේ අවස්ථා අතුරෙන් අඩුගණනේ පළමුණ අවස්ථාවටවත් කෙනෙක් පත්වී ඇත්නම් එබඳු උතුමෙක් නියම වශයෙන්ම සංඝ යනුවෙන් හඳුන්වන්න පුළුවන්. එබඳු උත්තමයෙක් දැකීමෙන් කෙනෙක් උද්‍යෝගිමත් වී, ධෛර්යමත් වී ධර්ම මාර්ගයේ ගමන් කිරීමට පටන් ගන්නවා. සංඝුන් සරණ යාමේ අරමුණ වන්නේ මෙයයි. මෙය ප්‍රඥාවෙන් යුත් ශ්‍රද්ධාවක්. මෙසේ කෙනෙක් ධර්මය තම ජීවිතයට සම්බන්ධ කරගනිමින් මේ ගුණාංග තම ජීවිතය තුළත් වර්ධනය කරගන්නවා නම් එය නියම ශ්‍රද්ධාවයි. අපේ මිත්‍රයින් පස් දෙනාගෙන් පළමුවන මිත්‍රයා ශ්‍රද්ධාවයි. දෙවන වැදගත් මිත්‍රයා වීරියයි. වීරිය යනු උත්සාහයයි. එයද නිසියාකාර නිවැරදි උත්සාහ විය යුතුයි. ඔබ නිවැරදිව උත්සාහ කරන්නේ කෙසේදයි නොදැන වැරදි ලෙස උත්සාහවන්ත වුණොත් ප්‍රතිඵල ලබා ගත නොහැකියි. නිවැරදි උත්සාහය සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? මේ සම්බන්ධව ඉන්දියාවේ හොඳ කතන්දරයක් තියෙනවා. සඳ ඇති එක් රාත්‍රියක උතුරු ඉන්දියාවේ ඉතා පැරණි සුද්ධ නගරයක් වන බරණැස සිටි මිතුරන් හතර දෙනෙක් මුළු රාත්‍රිය පුරාම බෝට්ටු පැදීමට තීරණය කළා. ඔවුන් ඒ සඳහා බෝට්ටුවක් ලබා ගත්තා. බර්ණැස හසීස් සහ බාං මද්‍රව්‍ය වලට ප්‍රසිද්ධයි. එහි බොහෝ ජනයා බාං වලින් සාදා ගන්නා සුරුට්ටිරීමටත්, ඒවා වලින් සාදා ගන්නා මත් වතුර බීමටත් පුරුදු වී සිටියා. මේ මිතුරන් හතර දෙනාත් ඒ සියල්ලම කළා. ඉන්පසු ඔවුන් බෝට්ටුව පැදීමට පටන් ගත්තා. පැද්දා පැද්දා මුළු රැය පුරාම බෝට්ටුව පැද්දා. දාඩිය වගුරුවමින් පැද්දා. උදෑසන එළිය වැටුණු පසු ඔවුන්ට පෙනුණා බෝට්ටුව නම් අඟලක්වත් ඉදිරියට ගිහින් නැති බව. ඒ තිබුණු තැනමයි. සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලූ එක්කෙනෙක් හේතුව සොයාගත්තා. ඒ බෝට්ටුව කණුවට බැඳ තිබුණු ලණුව කිසි කෙනෙක් ගලවා තිබුණේ නැහැ. ලණුව නැමැති නොදැනුවත්කම, අවිද්‍යාව යම් කෙනෙක් තුළ තිබෙනවා නම් දැඩි ලෙස වෙහෙස මහන්සි වුණත් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? ඒ නිසා භාවනා ක්‍රමය කුමක්දැයි හොඳින් තේරුම්ගෙන, භාවනා කළ යුතු ආකාරය දැනගෙන, මාර්ගය හරියටි අවබෝධ කරගෙන, ඥානය මෙහෙවමින් නිවැරදිව පුහුණු විය යුතුයි. එවිට ඔබ අවසාන ඉලක්කය කරා ළඟා වෙනවා. එසේ නොමැති වූ විට ඔබේ මුළු උත්සාහයම අපත යනවා. නිවැරදි වීරිය අවශ්‍යයි. තුන්වන වැදගත් මිත්‍රයා සතියයි, සීයෙන් සිටීමයි. සති යන වචනයට අර්ථ දෙකක් තියෙනවා. එක අර්ථයක් නම් ස්මෘති, එනම් මතකය. කෙනෙකුට යම් දෙයක් සම්බන්ධව තිබෙන මතකය. සමහර අවස්ථාවලදී කෙනෙක් මේ අර්ථය ගන්නවා. නමුත් මේ අතීතය සම්බන්ධව පවතින මතකය විමුක්ති මාර්ගයේ කොටසක් නෙමෙයි. සති යන්නේ අනෙක් තේරුම සිහියයි. මේ සිහිය නිතරම වර්තමාන මොහොත හා සම්බන්ධව පවතින එකක්. ඔබට අතීතය පිළිබඳව සිහිය පවත්වා ගත නොහැකියි. ඒ ගැන ඔබට පැවසිය හැකි වෙන්නේ මතකයෙන් පමණයි. ඔබට අනාගතය පිළිබඳව සිහිය තබා ගන්න බෑ. ඔබට කළ හැක්කේ අනාගතය ගැන සිතමින්, සිහින මවමින් සිටීම පමණයි. නමුත් මෙහිදී වර්තමානයේ අත්විඳින සෑම දෙයක් පිළිබඳවම ඔබ සතියෙන් සිහියෙන් සිටිනවා. අත්විඳින සෑම දෙයක් පිළිබඳවම සිහිය පිහිටුවා ගන්නවා. සිතේ මතුපිට මට්ටමින් සහ සිතේ ගැඹුරු මට්ටමින් සිහිය පිහිටුවා ගන්නවා. සංවේදනා අණුව පුහුණුවන විට ඔබ සිතේ ගැඹුරු මට්ටමින් සිහියෙන් ඉන්නේ. ඔබ ඇවිදින විට ඇවිදීම ගැන සිහියෙන් ඉන්නවා. ආහාර ගන්නා විට ඒ ගැන සිහියෙන් ඉන්නවා. නමුත් ඒ සමගම ඔබේ ශාරීරික සංවේදනා පිළිබඳවත් සිහියෙන් ඉන්නවා. මේ සතිය ගිලිහි යනවා නම් ඔබට අවසන් ඉලක්කය කරා යාමට නොහැකි වෙනවා. ඔබ ඇවිදීම පිළිබඳව හොඳින් සිහිය පවත්වා ගන්නවා. ඔබ කරන සියලු ක්‍රියාවන් පිළිබඳව සෝදිසියෙන් සිටීමට ඔබේ සිත ඉතා හොඳින් පුහුණු කරනවා. නමුත් ඔබට සංවේදනා මගහැරී ගිහින් නම් එයින් ඔබව අවසාන ඉලක්කය කරා ගෙන යාමක් සිදුවෙන්නේ නැහැ. සර්කස් ක්‍රීඩාව යෙදෙන ගෑනු ළමය පිළිබඳ උදාහරණ ගනිමු. ඇය ඉතා තදින් ඇද දෙකළවරින් ගැටගසා ඇති කඹයක් මත ඇවිදින විට තබන සෑම පියවරක් ගැනම ඇය සිහියෙන් ඉන්නවා. ඇය සිහියෙන් නොසිටියොත් බිම වැටි අතප්පයක් කඩාගන්නවා, නැත්තං මරණයට පත්වීමට පවා ඉඩ තියෙනවා. ඒ නිසා තබන සෑම පියවරක් පාසාම ඇය ඉතා හොඳ සිහියෙන් ඉන්නවා. ඒත් ඇයට රහත් භාවයට පත්වන්න බැහැ. පූර්ණ විමුක්තිය ලබන්න බැහැ. හේතුව ඇය සංවේදනා පිළිබඳව සිහියෙන් නොසිටීමයි. සංවේදනාමය අනිත්‍ය සංඥාවෙන් උපේක්ෂා සහගතව සිටීමට ඇය දන්නේ නැහැ. වේදිකාවක් මත රංගනය කියදෙන ගැහැණු ළමයෙක් සම්බන්ධවද මෙසේමයි. ඇය සෑම පියවරක්ම සෑම ක්‍රියාවක්ම පිළිබඳව සිහියෙන් සිටිනවා. නමුත් සංවේදනා පිළිබඳව සිහියෙන් නොසිටින නිසා එමගින් දුකින් මිදීමක් සිදුවන්නේ නැහැ. වේදනා සංවේදනා යන්න බුදුන් වහන්සේගේ ඉගැන්වීමක්. සංවේදනා සමග පුහුණු වන ඔබ ඒවා පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඒවායේ අනිත්‍යතාවය ඔබ තේරුම්ගෙන උපේක්ෂා සහගතව ඉන්නවා. එවිට ඔබ විමුක්ති මාර්ගයේ ගමන් කරනවා. ගැඹුරුම මට්ටමින් හිතේ හැසිරීම රටාව ඔබ වෙනස් කරන්නේ මෙහෙමයි. එසේ නොකළොත් ඔබ සිතේ මතුපිට මට්ටමින් පුහුණු වෙනවා පමණයි. ඒ නිසා සතිය යනු කුමක්දැයි තේරුම්ගෙන නිවැරදි සිහිය, සම්මා සතිය, ප්‍රඥාවෙන් යුත් සතිය පවත්වා ගත යුතුයි. ඒ ආකාරයෙන් සතිය පවත්වා ගතහොත් අවසාන ඉලක්කය කරා ඔබ ළඟා වෙනවා. හතරවන මිත්‍රයා සමාධියයි. මෙයත් නිවැරදි සමාධිය, සම්මා සමාධිය විය යුතුයි. කෙනෙකුට සමාධිය යනු කුමක්දැයි නිවැරදි අවබෝධයක් තිබිය යුතුයි. සිත එකඟ කර තබා ගැනීම පමණක්ම සෑහෙන්නේ නැහැ. කුසල චිත්තස්ස ඒකග්ගතා, එනම් නිර්මල සිතකින් සිත එකඟ කර තබා ගැනීමයි. එයින් අදහස් වන්නේ අවිද්‍යාවෙන්තර පදනමක පිහිටා සිත එකඟ කර තබාගත යුතු බවයි. සිතෙන් මවාගත් අරමුණක ආධාරයෙන් සිත එකඟ කර තබාගන්නේ නම් එය සම්මා සමාධිය නෙවෙයි. නැතොත් සිත තුළ ලෝභ සිතිවිල්ලක් සහිතව යමක් ලබා ගැනීම සඳහා සමාධිය යොදාගන්නේ නම් එයින් නිසිඵල ලැබිය නොහැකි. එය නියම සමාධිය නොවේ. එමෙන්ම එය ද්වේෂ පදනම් කරගත් එකක් නම් එයින්ද පලක් නැහැ. එය ඇලීමෙන් තොර, ගැටීමෙන් තොර, සිතින් මවා ගැනීමෙන් තොර වූවක් විය යුතුයි. මොහොතින් මොහොත ඔබ අත්විඳින එවැනි අරමුණක පවතින සත්‍යතාවය මත සිය පවත්වා ගැනීම, එනම් මොහොතින් මොහොත පරම සත්‍යය මත නොකඩවාම කොපමණ කාලයක් හෝ සිහිය පිහිටුවාගෙන සිටීම නිවැරදි සමාධියයි. පස්වන මිත්‍රයා පඤ්ඤායි. පඤ්ඤා සහ උපේක්ඛා ඉතා වැදගත්. මේ ප්‍රඥාව බුද්ධිමය මට්ටමින් පමණක් පවතින චින්තාමය පඤ්ඤා නම්, එසේත් නැත්නම් ඔබ ඇසූ හෝ කියවූ දෙයක් ඇසුරෙන් පමණක් ලබා ඇති සුතමය පඤ්ඤා නම් එයිනුත් එතරම් පලක් නැහැ. ඒ භාවනාමය පඤ්ඤා විය යුතුයි. මිනිස් ලොවට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු දායාදය වන්නේ භාවනාමය පඤ්ඤායි. ඔබ පඤ්ඤා වඩන්නේ ඔබේම සංවේදනා මට්ටමින් විය යුතුමයි. එවිටයි එය නියම ප්‍රඥාව වන්නේ. සංවේදනා මට්ටමින් වඩන ප්‍රඥාව යනු ඔබේ ඍජු අත්දැකීමයි. මේ ප්‍රඥාව සහිත උපේක්ෂාව මගින් සිතේ ගැඹුරු මට්ටමේ පවතින ලෝභ, ద్వේෂ, මෝහ සංඛාරයන්ගෙන් ඔබව මුදවා ගන්නවා. ඔබ මෙහිදී ආරම්භ කර ඇත්තේ මෙයයි. ඔබේ ජීවිතයේදී පුහුණු කළ යුත්තේද මෙයයි. ඔබ දිනපතා සංවේදනා නිරීක්ෂණය කිරීමට පුහුණු වීමේදී ලෝභයෙන් හෝ ద్వේෂයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඔබ නොකඩවා මෙසේ තේරුම් ගන්නවා, මේක අනිත්‍යයි, අනිත්‍යයි. මෙසේ අනිත්‍යතාවය තේරුම්ගෙන ලෝභයෙන් හෝ ద్వේෂයෙන් ප්‍රතිචාර නොදක්වා සිටින විට ඔබේ සිතේ උපේක්ෂාව වර්ධනය වෙනවා. ඔබේ එදිනෙදා ජීවිතයේදී මේ උපේක්ෂා සහගත බව ප්‍රකට වීමට, ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇති බව එවිට ඔබ තේරුම් ගන්නවා. අනිවාර්යයෙන්ම එය ප්‍රකට විය යුතුයි. අනිත්‍යතාවය හා උපේක්ෂාව ඔබ තේරුම්ගෙන ඇත්තේ බුද්ධිමය මට්ටමින් හෝ ශ්‍රද්ධා මට්ටමින් පමණක් නම් එවිට ඔබේ එදිනෙදා ජීවිතයේදී එය ප්‍රකට වේ යයි බලාපොරොත්තු වෙන්න බෑ. ජීවිතයේ බාධක, කම්කටොළු ඇතිවෙනවාමයි. අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ පෑමට සිදුවෙනවාමයි. එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන මෙබඳු අවස්ථාවන්ට මුහුණ දිය යුතු වන්නේ ප්‍රඥාවෙන් යුක්ත උපේක්ෂාවෙනුයි. ඔව්, එවිට පඤ්ඤා, නියම පඤ්ඤා, භාවනාමය පඤ්ඤා වෙනවා. මේ ඉන්දියානු කතන්දරයක්. ඉතාමත් පොහොසත් පුද්ගලයෙක් මාළු වයසදි මිය ගියා. එහි සම්ප්‍රදායට අනුව ඔහුගේ පුතුන් දෙදෙනාගේ පවුල් දෙකම ජීවත් වුණේ ඒ නිවසේමයි. ටික කාලයක් මේ අය ඒ විදියට එකට වාසය කළා. පසුව ඔවුන් අතර යම් මතභේද ඇති වුණා. ඔවුන් සණ්ඩු සරුවල් වෙන්න පටන් ගත්තා. ඉන්පසු ඔවුන් මුළු දේපළම බෙදාගත්තා. මුදල්, රන් ආභරණ, ඉඩකඩම් යනාදි සියල්ලම සමසමව බෙදාගත්තා. කිසියම් තැනක සංගවා තිබූ කුඩා පැකට්ටුවක් ඔවුන්ට හමු වුණා. ඔවුන් ඒ පරීක්ෂා කර බැලුවා. එහි මුදු දෙකක් තිබුණා. ඉන් එකක් සාමාන්‍ය රිදී මුද්දක්. අනික ඉතා වටිනා දියමන්තියක් සහිත මුද්දක්. වැඩිමහල් සහෝදරයාට දියමන්ති මුද්ද ගැන ලෝභ සිතක් පහළ වුණා. ඔහු බාල සහෝදරයාට මෙසේ පැහැදිලි කිරීමට උත්සාහ කළා. මට පේන්නේ මේක අපේ තාත්තා හම්බ කරපු මුදල් වලින් ගත්ත එකක් නෙමෙයි. අනුමානයක් නෑ. මේක පරම්පරාවෙන් පරම්පරාවට ආපු එකක් විය යුතුයි. ඒ නිසා මේක ඊළඟ පරම්පරාවටත් යා යුතුයි. මම වැඩිමලා නිසා මම මේක තියාගන්නම්. ඔබ රිදී මුද්ද තියාගන්න. බාල සහෝදරයා සිනාසී කිව්වා, ආ හොඳයි. ඔබ දියමන්ති මුද්ද තියාගෙන සතුටින් ඉන්න, මම රිදී මුද්ද තියාගන්නම්. ඉතින් ඔවුන් වෙන වෙනම ජීවත් වෙන්න පටන් ගත්තා. ජීවිතයේ යහපත අයහපත දෙකට නොකඩවා මුහුණ දුන්නා. දියමන්ති මුද්ද අයිති වැඩිමහල් සහෝදරයා වසන්ත කාලයේ ආවිට සොම්නසින් සතුටින් උතුරා ගියා. වසන්තය අවසන් වී සීත ඍතුව සරත් ඍතුව උදා වූ විට බොහෝම දුකට දොම්නසටපත් වුණා. සෑම විටම සිතේ සමබරතාවය නැතුව ගියා. එදිනදා ජීවිතයේ සෑම දෙයකටම මුහුණ දෙන විට සිත සමබර බවින් තොර වුණා. සිත කරදර පීඩාකාරී බවින් යුක්ත වුණා. අධික රුධිර පීඩනය ඇති වුණා. සිත සංසුන් කරන නානා ප්‍රකාර ඖෂධ වර්ග, සහන ඖෂධ, නිදිපෙති ආදී ගැනීමට සිදු වුණා. මෙයින්ද නොනැවති විදුලි සැර ඇල්ලීමට අවශ්‍ය වන තත්ත්වය දක්වා පීඩනය වර්ධනය වුණා. මේ දියමන්ති මුද්ද තබාගත් සහෝදරයාගේ තත්ත්වයයි. සාමාන්‍ය රිදී මුද්ද තබාගත් බාල සහෝදරයා මෙහෙම හිතුවා. මගේ පියාමේ වටිනා දියමන්ති මුද්දක් ආරක්ෂා කර ගැනීමට හේතුවක් තියෙනවා. නමුත් ඇයි මේ සාමාන්‍ය රිදී මුද්දක් ආරක්ෂා කළේ? ඒකටත් තේරුමක් හේතුවක් තියෙන්න ඕනේ. ඔහු එය පරීක්ෂා කර බැලුවා. එහි යමක් කොටා ඇති බව ඔහු දුටුවා. ඔහු එය කියවා බැලුවා. එහි කොටා තිබුණේ මෙයයි. මේකත් වෙනස් වෙනවා. මේකත් වෙනස් වෙනවා. මගේ පියාගේ ඉගැන්වීම මේකයි. මේකත් වෙනස් වෙනවා. සෑම දෙයක්ම වෙනස් වෙනවා. ඔහු ඒ මුද්ද ඔහුගේ කුඩා ඇඟිල්ලේ පැනදගත්තා. වසන්ත කාලය ආවිට ඔහු සතුට වුණා. ඔහු ඉන් උද්දාමයට පත් වුණේ නෑ. වසන්ත කාලයේ සතුට විඳගත්තා. නමුත් මුද්ද දෙස බලමින් මෙසේ සිතුවා, ඔහු මේකත් වෙනස් වෙනවා. සදාකල් පවතින්නේ නෑ. එය නැති වී ගිය විට ඔහු සිනාසුණා. මම දැන සිටියා මේක වෙනස් වෙන බව. එය වෙනස් වුණා. ඉතින් මොකද, මම ඒක ගණන් ගන්නේ නැහැ. ඔහු තමාගේ සිතේ සමබරතාවය නැති කරගත්තේ නැහැ. සීත ඍතුව ආවිට ඔහුගේ මුද්ද නැවතත් මතක් කළා. මේකත් වෙනස් වෙනවා. ඔහු ඇඬුවේ නැහැ. දුකට දොම්නසටපත් වුණේ නැහැ. මේකත් වෙනස් වෙනවා. ස්වභාව ධර්මයේ නීතිය එයයි. ඒ අනුව මේකත් වෙනස් විය යුතුයි කියා තේරුම් ගත්තා. ජීවිතයේ නැගීම් බැසීම් යහපත අයහපත සිදුවෙනවාමයි, අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ දීමට සිදුවෙනවාමයි. අපි එය මෙසේ තේරුම් ගන්නවා නම් මේකත් වෙනස් වෙනවා, මේකත් වෙනස් වෙනවා. ඒකට මුද්දක්ම අවශ්‍ය නැහැ. මුද්ද අපේම අභ්‍යන්තරයේ තියෙනවා. සත්‍යතාවේ අභ්‍යන්තරයේම පවතිනවා. මෙසේ සිටීමට අපිට මේ දායාදය ආභාසය ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙනුයි. අභ්‍යන්තරයේ පවතින මේ සත්‍යතාවය නිරීක්ෂණය කරන්න මේකත් වෙනස් වෙනවා. ඔබට යම් වේදනාකාරී අත්දැකීමක් ලැබුණොත් මේක වෙනස් වෙනවා. ප්‍රියජනක අත්දැකීමක් ලැබුණොත් මේකත් වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම මේ වෙනස් වීම පවතිනවා. ඔබ එය අත්විඳිනවා. ඔබ තමන් තුළ අත්විඳින කුමන හෝ සත්‍යතාවයක් වේවා, ඒ සත්‍යතාවය බාහිරවද ප්‍රකට වෙනවා. මෙය වෙනස් වෙනවා. මේ අවබෝධයෙන් යුක්තව ඔබ සිතේ පූර්ණ උපේක්ෂාව පවත්වා ගන්නවා. එවිට මේ මිතුරා ඔබේ ඉතාම හොඳ වටිනා මිතුරෙක් බවට පත්වෙනවා. මේ පස් දෙනාම ඉතාම අගනා මිත්‍රයෝ. සතුරන් ගැන කරදර වෙන්න එපා. කිසිම සතුරෙකුට ඔබට හානි කරන්න බෑ. මේ මිත්‍රයින් පස් දෙනා ඔබ සමග තබා ගන්න. ඒවායේ පවිත්‍රතාවය ආරක්ෂා කරගන්න. අපවිත්‍ර කරගන්න එපා. ප්‍රඥාවන්තව මේ මිත්‍රයන්ගින් ප්‍රයෝජන ගන්න ආකාරය තේරුම් ගන්න. පියවරෙන් පියවර ඔබ අවසන් අරමුණ කරා ගමන් කරන බව ඔබ තේරුම් ගනිවි. ඉතා උනන්දුවෙන් භාවනා කිරීමට ඇත්තේ ඉදිරි දවස් දෙක පමණයි. තද නින්දේ සිටින විට හැර දිවා රාත්‍රියේ නොකඩවා පුහුණු වෙන්න. අනික් යෝගීන් සමග කිසිම සම්බන්ධයක් ඔබට නැහැ. තනිවම නොකඩවාම භාවනාව කරගෙන යන්න. සිත පිළිබඳ ගැඹුරු සල්්‍ය කර්මයක යෙදෙන්න. ගැඹුරු අභ්‍යන්තරයේ ඒකරාශි වී ඇති අනුසය කෙලෙස් මතු පිටට ඒමට සලස්වමින් දුකින් මිදීමට පියවර ගන්න. රැස් කරගෙන ඇති අනුසය කෙලෙස් මතු පිටට ඒමට සලස්වා ඒවා ප්‍රහීණ කරගත් තරමට දුකින් මිදීමට හැකි වෙනවා. ජීවිතය මේ කෙලෙස් වලින් මානසික කෙලෙස් වලින් පිරී පවතන නිසා ජීවිතය දුකින් පිරී පවතිනවා. ඒ වයින් ඉවත් වී නියම සාමය, නියම සැනසීම, නියම සතුට සහ ජීවනය භුක්ති විඳින්න. ඔබ සියලු දෙනාම ජීවිතයේ නියම සාමය ලබත්වා, නියම සැනසීම ලබත්වා, නියම සතුට ලබත්වා.
පවත්තු සව්ව මා